අද අපි නිබ්බේධික සූත්‍රය සාකච්ඡා කරන්න තීරණය කරගත්තා. නිබ්බේධික කියලා කියන්නේ මේ ඇතුළටම යන විදිහට, ඒ කියන්නේ මේ ඉංග්‍රීසියෙන් කියනවා සීන් ඉට් පෙනිට්‍රේෂන් කියනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මේ ධර්මය ගාත්ම තදින් අපිට දකින්න පුළුවන් වෙන විදිහට, සාමාන්‍යයෙන් වැහිලා තියෙන ධර්මයන් දකින්න පුළුවන් තත්ත්වයට ගමන් කිරීමක් මේක තියෙන්නේ මේ සූත්‍ර දේශනාවේ. එතකොට තථාගතයන් වහන්සේ මේ වාගේ මේ නිබ්බේධික ධර්මයන්, එතකොට බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ හයක්. කාමයෝ දතියුතුවේ, කාමයන්ගේ නිදාන සම්භවය දතියුතුවේ, කාමයන්ගේ වේමත්තතා සංඛ්‍යාත නානාකරණේ දතියුතුවේ, කාමයන්ගේ විපාකයේ දතියුතුවේ, කාම නිරෝධය දතියුතුවේ, කාම නිරෝධගාමිනී ප්‍රතිපදාව දතියුතුවේ කියනවා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, වේදනාව දතියුතුවේ, වේදනාවගේ නිදාන සම්භවය දතියුතුවේ, වේදනාවගේ වේමත්ත සංඛ්‍යාත නානාකරණේ දතියුතුවේ, වේදනාවගේ විපාකයේ දතියුතුවේ, වේදනා නිරෝධය දතියුතුවේ, වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාව දතියුතුවේ. තුන්වෙනි කාරණේ වශයෙන් මහණෙනි, සංඥාව දතියුතුවේ, සංඥාවගේ නිදාන සම්භවය දතියුතුවේ, සංඥාවගේ වේමත්තතාවය දතියුතුවේ, සංඥාවගේ විපාකයේ දතියුතුවේ, සංඥා නිරෝධය දතියුතුවේ, සංඥා නිරෝධගාමිනී ප්‍රතිපදාව දතියුතුවේ. එතකොට දැන් මේ එක කාරණයකට කරුණු හයක්, එක කාරණයක් ගත්තාම මේ කාරණය සම්බන්ධයෙන් කරුණු හයක් අපි දැනගන්න ඕනේ. ඊළඟට ආශ්‍රයයන් දැනගන්න ඕනේ. ආශ්‍රයයන්ගේ නිදාන සම්භවය, ආශ්‍රයයන් ඇති වෙන විදිය, ආශ්‍රයයන්ගේ වේමත්තතාවය කියලා කියන්නේ මේ කියන්නේ වෙනස කියන එක. ආශ්‍රයයන්ගේ විපාකය දැනගන්න ඕනේ. ආශ්‍රව නිරෝධය දැනගන්න ඕනේ. දතයුතිය ආශ්‍රව නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. ඊළඟට කර්මීය දතයුතිය, කර්මයන් ඇති වෙන විදිහ නිදාන සම්භවය, කර්මයන්ගේ වේමත්තතාව වෙනස, කර්ම විපාකේ, කර්ම නිරෝධයේ, කර්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. ඊළඟට දුක්ඛය දතියුතිය, දුක්ඛය නිදාන සම්භවය, දුක්ඛයේ වේමත්තතාව, දුක්ඛයේ වෙනස, දුක්ඛයේ විපාකේ, දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන, එතකොට එතන 6ක් වෙනවා. එතකොට මම කරුණු 6 ගානේ මෙතන 36ක් වෙනවා. තථාගතයන් වහන්සේ පළමුව ප්‍රදේශනා කරනවා මේ කාමය, මහණෙනි, කාමයෝ දතියුතිය, කාමයන්ගේ නිදාන සම්භවය දතියුතිය, කාමයන්ගේ වේමත්තතාව දතියුතිය, විපාකයේ දතියුතිය, නිරෝධයේ දතියුතිය, නිරෝධගාමිනී ප්‍රතිපදාව දතියුතිය කියලා එහෙම දේශනා කළේ කොමක්ද කියලා. මහණෙනි, ඉෂ්ඨකාන්ත මනවඩන ප්‍රිය රූප කාමූපසංගීව රජනීය චක්කු විඥාන රූපය. ඊළඟට ඒ කියන්නේ අපිට මේ හැට බොහෝම ප්‍රියකාන්ත වූ මනවඩනා වූ රූපයක්. ඊළඟට මේ සෝත ගැනි අපි කනට, සෝත විඥාණයට කනට ඇහෙන හොඳ ඒ ප්‍රියමනාප ඒ විදිහට ශබ්ද, ගන්ධ, ඊළඟට මේ ජීවවා ගාන ජීවවා ඔය විදිහට. එතකොට ඇස් කන් ආසාදී ඉන්ද්‍රියම් පහට කැමති වූ ඒක රජ වෙන බවට තත්ත්වයට තියෙන ඒ රූපයන් තියෙනවා. එතකොට මේ පහ තමයි කාමගුණ පහ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මෙහිම වුණත් මේ කාමගුණ මේවා මේ කාමයෝ වෙන්නේ නැහැ කියලා. මේවා කාමගුණ. ආර්යයන් ආර්ය මිනිහේ මේවට සඳහන් වෙන්නේ කාමගුණ. එතකොට කාමී කියලා කියන්නේ ඊළඟට තථාගතයන් වහන්සේ ගාථාවෙන් දේශනා කරනවා යම් පුරුෂයෙකුට සංකල්ප විසින් උපන් රාගය කාමී වෙනවා කියලා. ඒ කියන්නේ සංකප්ප රාගෝ පුරිස්ස කාමෝ කියලා කියනවා. ඒ කියන්නේ දැන් අපිට සිතුවිලි ඇති වෙනවා. ඒ සිතුවිලි ඇති වුනහම ඒ සිතුවිලි පිළිබඳව තියෙන රාගය තමයි කාමී කියලා කියන්නේ. අර වස්තුව, ලස්සන වෙච්ච වස්තුව, ඒක ලෝකයේ තැන් තැන් වල තියෙනවා. ඒ විදිහට ඒක නෙමෙයි කාමී. ඒක කාම ගුණය. එතකොට මේක වෙනස් කරලා තේරුම් ගන්න ඕනේ. මේ කාම ගුණය කියන්නේ එකක්. කාමී කියලා කියන්නේ මේක ගැන අපි සිතනවා. අපි සිතලා ඒ සිතුවිල්ලට අපි රාගයක් තියෙනවා. ඒක ගැන සිත සිතාින්ට කැමැත්තක් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් ඉතින් කබලිකාර ආහාරය. මේ කබලිකාර ආහාරයේ අපි රස ස්පර්ශයක් අපිට දැනෙනවා. ඒ රස ස්පර්ශය දැනිලා මේක නිසා ඇතිවෙච්ච මේ විඥාණය, ජීවා විඥාණය ගැන අපි මෙතන කල්පනා කරනවා. මේක බොහොම රසයි, මේක බොහොම හොඳ කෑමක්, මෙයා හෙටත් කන්න හොඳයි, අනිත් අයටත් දෙන්න හොඳයි ආදී වශයෙන් විවිධාකාර මේක ගැන අපි මේ රාගයන් ඇති වෙනවා. එතකොට මේ සංකප්ප රාගය තමයි කාමය කියලා දේශනා කරන්නේ. එතකොට මේ කාමයන්ගේ නිදාන සම්භාවය උප්පත්ති කාරණේ මොකද්ද කියලා. එතකොට කාමයන් ඇති වෙන්නේ ස්පර්ශය නිසා. ස්පර්ශය නිසායි කාමයේ ඇති වෙන්නේ. ස්පර්ශයක් නැත්තම් කාමයක් ඇති වෙන්නේ නැහැ. කාමයන්ගේ වේමත්තතාවය කියලා කියන්නේ නානාකරණේ මොන ආකාරයේද? එතකොට ඇහැට රූප ලැබෙනකොට ඒ කාමයේ එකක්. ඊළඟට ශබ්ද අහනකොට තියෙන කාමයේ තව එකක්. ගන්ධයට තව කාමයක්. රසයට තව කාමයක්. එතකොට ස්පර්ශයට තව කාමයක්. එතකොට මේ ආකාරයට කාමයේ පස් ආකාරයට වෙනස් භාවයක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. එතකොට කාමයක විපාකයක් තියෙනවා. කාමයක විපාකය කියලා කියන්නේ යම් ආත්ම භාවයක් කැමති වෙනවා නම් එයින් උපන් පුණ්‍යාභාගිය වූ අපුණ්‍යාභාගිය වූ ඕ ආත්ම භාවයක් උපදවා නම් මහණෙනි කාමයන්ගේ මේ විපාකයයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. දැන් එක එක දේවල් වල විපාකයන් තියෙනවානේ. දැන් මේ කාමයන්ගේ විපාකය වෙන්නේ අපිට උත්පත්තියක් ඇති කරනවා. ඒ කියන්නේ පුණ්‍යාභාගයේ පුණ්‍ය වූ අපුණ්‍ය වූ ඒ උත්පත්තියක් ඇති කිරීම තමයි ඒකෙන් සිද්ධ වෙන්නේ. දැන් මෙතෙන් කල්පනා කරලා බලන්න. දැන් මේ සාමාන්‍යයෙන් ගත්තාම අපි හිතන්නේ ඒකට කාමය ගත්තාම කාමී නිසා අපි මේ අපායේ නරකම තැන ඉපදෙන ඒකම තමයි තියෙන්නේ කියලා නේද? නමුත් තථාගතයන් වහන්සේ දේශනා කරනවා මෙතන පුණ්‍යාභාගී වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් මනුස්ස උත්පත්තිය කියන එක ඒ දිව්‍ය ලෝක හයේ උත්පත්තිය ගත්තොත් එතනත් ඒ පුණ්‍යාභාගී වූ අපුණ්‍යාභාගී ආත්ම භාවයක් කියන්නේ අපාය ත්‍රිසන් ලෝකේ වාගේ ඒවා ඉපදෙනකොට එතකොට අපුණ්‍යාභාගී වූ ආත්ම භාවයක් උපදවනවා. එතකොට මේක තමයි මේ කාපයන්ගේ විපාකය. එතකොට මහණෙනි කාම නිරෝධය කවරෙද්ද? මහණෙනි ස්පර්ශ නිරෝධය කාම නිරෝධය. දැන් ස්පර්ශයක් නැත්තම් අපිට කාමයක් වෙන්නේ නැහැ. මොකද ස්පර්ශය නිසා තමයි අපිට කාමයේ ඇති වුණේ. ඇහැ තියෙනවා, රූපය තියෙනවා. ඇහැයි රූපය ගැටිලා චක්ක විඥානයක් ඇති වෙනවා. මේ තුනේ එකතු තමයි ස්පර්ශය. මේ ස්පර්ශය හේතු කොටගෙන තමයි මේ කාමයේ ඇති වෙන්නේ. ඒක නිසා තමයි අපි සිතන්නේ සිතන බව ඇති වෙලා ඒකට කැමැත්ත ඇති වෙලා සිත සිතා ඉන්න එක ඇති වෙනවා. එතකොට දැන් මේ අනිත් පැත්තට ගත්තාම මේ දැන් මේ ස්පර්ශය නිරෝධ වෙනවා නම් මට එහෙම ස්පර්ශයක් වෙන්නේ නැත්තම් එතකොට ඒකෙන් සම්පූර්ණයෙන්ම මේ කාමයේ නිරෝධය වෙනවා. මෙතන නිතර මතක තියාගන්න මේ හුඟක්ම මෙතන දැන් මේ කාමයන්ගේ මෙහෙම ඇති වෙලා ඒ කියන්නේ ඇහැට රූපයක් දකින අවස්ථාවේදී තියෙන සිතුවිල්ල විඥානයේ ඉතාමත්ම සියුම් විඥානයක් ඒ විඥානයේ මේ ඔය මේ ලොකු දේවල් ඇත්තේ නැහැ. ඒ කියන්නේ මේ රාගයට යන ඒ වගේ දේවල් නැහැ. ඒක දැක්කාම එතන තියෙන්නේ ඉතාමත්ම සුළු වූ ඒ හඳුනා ගැනීමක් උඩ තියෙන මේ කොටසක් තියෙන්නේ. මේක ඊට පස්සේ තමයි මේ මනසෙන් ඊට පස්සේ මේ කාමයෙන් අල්ලගෙන යන්නේ අර සංකල්පයන් ඇති වෙලා මේක දිගින් දිගටම මේක ගෙනියනවා. එතකොට මේ ස්පර්ශය කරනකොට නිතරම කල්පනාකරනද මේ පස්සේ ඇති වෙන අවස්ථාව. ඒ කියන්නේ මම දැන් කෑමක් නම් මං කලින් කාලා කන මොහොත ගැන හිතන්න එපා. කලින් කාලා මං පුරුදු වෙලා තියෙන කෑම. පස්සේ දවසක මේසයක තියෙනවා දැක්කාම ඒක ගැන සිතන්න තියෙන ගතිය. එහෙම නැත්නම් අර කෑම කාලා ඉවරලා මම සිතන ගතිය. අන්න මේ වගේ කල්පනා කරන් මේ පස්සේ මේ මනසින් මේක පටන් අරගෙන යන කතාව තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. අර මුලින් අර ඇස්කන්නාසාදී ඉන්ද්‍රයන් තමයි මේ සිතුවිල්ල ඇතිවෙන්න මේ දේවල් ඇතිවෙන්න උදව් උපකාර වුණේ. එතකොට මේ කාමයේ නිරෝධය කාම නිරෝධගාමිනී ප්‍රතිපදාව මොකද්ද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එතකොට ස්පර්ශය නැති වුණොත්ින් තමයි කාම නිරෝධය වෙන්නේ. මේක කොහොමද සිද්ධ වෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අට තමයි මෙතන ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් බලන්න මෙතෙන්දී අපි නෙක්ඛම්ම සංකප්පේ ගත්තොත් නෙක්ඛම්ම සංකප්පේ තියෙනවා මේ අපි මේ කාමයන්ගෙන් වෙන් වෙන ගතිය. එතකොට ඒ මාර්ගයෙන් තමයි අපි යන්නේ සංකප්පයෙන් මේ විදිහට පවත්වලා එතනින් යන නෙක්ඛම්ම සංකප්පේ, අව්‍යාපාද සංකප්පේ, අවිහිංසා සංකප්පේ ඒව පාවිච්චි කිරීමෙන් තමයි අපි මේ අර සම්පූර්ණයෙන් මේ ස්පර්ශයන් තුනම සම්බන්ධයෙන් අපි ඇති වෙන උපේක්ඛාවන් ඇති වෙන තත්ත්වයට ගිහිල්ලා ඒ උපේක්ඛාවන් වලින් කෙලවරටම ගිහිල්ලා අන්තිමට මොකක්වත් සකස් කරන්නේ නැති තත්ත්වයට ගිහිල්ලා තමයි මේක නැති වෙන්නේ. එතකොට සම්මා සංකප්පය හොඳට බේනවා මේ කාම නිරෝධය සඳහා ලොකු දෙයක් එතන කරනවා කියන එක. එතකොට මහණෙනි යම් කලෙක ආර්ය ශ්‍රාවකෙක් දන්නවනම් මේ කාමයක් දන්නවනම් කාමයන්ගේ නිදාන සම්භවයක් දන්නවනම් කාමයන්ගේ වෙනස් දන්නවා නම් කාමයන්ගේ විපාක දෙන්නේ කොහොමද කියලා දන්නවා නම් කාමයේ නිරෝධය දන්නවා නම් කාමයන්ගේ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දන්නවා නම් එතකොට නිබ්බේධික බ්‍රහ්මචර්යාව කාම නිරෝධය දන්නවායි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට තථාගතයන් වහන්සේ මේ කාමයන් දතියුත්තේ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දතියුත්තේ කියලා දේශනා කළේ මෙන්න මේ කාරණය සඳහා තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි වේදනාව දතියුත්තේ. වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දතියුත්තේ. මේ විදිහට තමයි අර විදිහටම කරුණු හයක් දේශනා කරනවා මේක දතියුත්තේ කියලා. එතකොට දැන් මෙතෙන්දී සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව කියලා වේදනාව තුන් ආකාරයකට කියනවා. ඒ වේදනාවන්ගේ නිදාන සම්භවය තමයි ස්පර්ශය නිසා තමයි වේදනාව ඇති වෙන්නේ. එතකොට වේදනාව තුන් ආකාරයයි. ඒ වේදනාව ඇති වෙන්නේ මේ ස්පර්ශය නිසා. වේදනාවේ වෙනස මොකද්ද? මහණෙනි සාමීස සුඛ වේදනාවක් ඇත. ඒ කියන්නේ මේ අපේ මේ කය හේතු කොටගෙන අපිට ඇති වෙනවා මේ සුඛ වේදනාවක්. දැන් අපි බොහොම සැපට හොඳ පුටුක වඩලා ඉන්නකොට අපිට කායිකෝ දැනෙන්නකක් තියෙනවා. නිරාමීස සුඛ වේදනාවක් තියෙනවා. ඒ කියන්නේ මනසෙන් අපිට ඇති වෙන සුඛ වේදනාවක් තියෙනවා. අපි ධානයන්ට ගියාම ඒ විදිහට. ඊළඟට කායිකෝ අපිට දුක්ඛයන් තියෙනවා. අපිට බොහොම මාරු පුටුක වඩලා ඉන්නොත් අපිට ඒ වගේ වේදනාවක් තියෙනවා. ශාරීරික වේදනාවක් උඩ ඒ දුක් වේදනාවක් තියෙනවා. ඊළඟට මේ නිරාමීස වූ දුක් වේදනාවක් තියෙනවා. ඉතින් ඒකෙදි තමයි අර කෙනෙක් කල්පනා කරනවා නම් අනේ මං කවද්ද අර රහතන් වහන්සේලා හොඳයි කියන තැනට ගිහිල්ලා ඉන්න මං කවද්ද උත්ෙන්ට යන්නේ කියලා කල්පනා කරන්නේ. අනේ එතකොට අර නිරාමීස දුක් වේදනාවක් කෙනෙකුට තියෙනවා. ඊළඟට සාමීස වූ දුක් වේදනාවක් තියෙනවා. අම්ම අදුක්කම සුඛ වේදනාවක් තියෙනවා. ඒ කියන්නේ සැපකුත් නැති දුකකුත් නැති තත්ත්වයක් අපිට ඔය පුටුවක වාඩිලා ඉන්නකොට එහෙම දැනෙනවා. ඊළඟට මේ නිරාමිස කදුක්කමසක වේදනාවක් තියෙනවා. ඒ කියන්නේ සුඛක් නැති දුකක් නැති වේදනාවක්. ඒ කියන්නේ අපි භාවනා කරලා උපේක්ඛාවට ගියාම අන්න ඒ විදිහට නිරාමිස උපේක්ඛා වේදනාවක් අපිට පවතිනවා. ඒක මේක තමයි මේ වේදනාවේ වෙනස. ඒ වේමත්තතාව ඒ කියන්නේ හය ආකාරු එතන වෙනනවා වේදනාව. ඊළඟට මහණෙනි වේදනාවන්ගේ විපාකය කවරේද? මහණෙනි යම් ආත්මභාවයක් කැමති වනුයේ ඒ උපම් පුණ්‍යාභාවී භාගිය වූ අපුණ්‍යාභාගී වූ ආත්මභාවයක් උපදවා නම් මාණි මේ වේදනාවන්ගේ විපාකයයි කියනු ලැබේ. එතකොට පුණ්‍ය වූ අපුණ්‍ය වූ වේදනාවේ විපාකයන් ඇතිවෙත් ඒ ලෝකවල ඉපදීමෙන් ඒ තත්ත්වය ඇති වෙනවා. ඊළඟට වේදනාවේ නිරෝධය මොකද්ද කියලා අහනවා. වේදනාවේ නිරෝධය තමයි ස්පර්ශයේ නිරෝධය වෙනවා නම් වේදනාව නිරෝධ වෙනවා. ස්පර්ශය නැත්තම් වේදනාවක් ඇති වෙන්නේ නැහැ අපිට. ඇහැ තියෙනවා, රූපය තියෙනවා. ඇහැ රූපය ගැටල චක්කු විඥානයක් ඇති වෙනවා. චක්කු විඥානේ ඒ තුනේ එකතු තමයි ස්පර්ශය. ස්පර්ශය නිසා අපිට වේදනාවක් නැති වෙනවා. එතකොට ඒ රූපය නැති වෙනවා නම් අපිට ඒ රූපය නිසා ඇතිවෙනා වූ යම්කිසි වේදනාවක් තියෙනවද? ඒ වේදනාව නැති වෙලා යනවා. අපි නැවත නැවතත් මනස මෙනෙහි කරලා ගන්නේ නැත්නම් ඒ දේ නැති වෙලා යනවා. ඒ වගේම තමයි ඉතින් ඇහැ වහගත්තා නම් ඒත් එතනත් නැති වෙලා යනවා. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම තමයි මේ වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වෙන්නේ. නං සම්මා දිට්ඨිය ඉඳන් සම්මා සමාධිය දක්වා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. දැන් බලන්න, දැන් සම්මා සංකප්ප සම්මා සමාධි කියන දෙක භාවිතා කරනවා නම් අපිට මේ දුකේ කියන වේදනාවෙන් ගැලවෙන්න පුළුවන්කමක් ඇති වෙනවා. ඒ දුක් වේදනාවෙන් ගැලවෙන්න නම් සම්මා සංකප්ප සම්මා සමාධි කියන දේ භාවිතා කරන්නට වෙනවා. ඒක තමයි චිත්තය භාවිතා කරනවා කියලා. දැන් අපි බැලුවොත් එහෙම දැන් දුක කියන එක තථාගතයන් වහන්සේ අපිට දේශනා කළේ ඒක සල්ලයක් කියලා හිතන්න කියලා. දුක වේදනාව කියන්නේ සල්ලයක් කියලා හිතන්න කිව්වා. සුඛ වේදනාව දුකයි කියලා හිතන්න කිව්වා. එතකොට දැන් දුක වේදනාව සල්ලයක් කියලා හිතුවා නම් මේ සල්ලය කියන එක නැති වෙන්නේ කොහොමද? සල්ලය නැති වෙන්න නම් අපි සමාධිය ඇති කරගන්න ඕනේ. සල්ල හතරම නැති වෙන්නේ අපි හතරක් වශයෙන් ගත්තින් අපි දන්නවා සල්ල කියලා. අපි කියන්නේ මෙතන මේ රාග සල්ල, ద్వේෂ සල්ල, දික්ටි සල්ල, මෝහ සල්ල. මෙතන මාන සල්ලත් එකතු වෙනවා උතෙන්ට. කතංකත් සල්ලයි කියලා තවත් සල්ලයක් එකතු වෙනවා. එතකොට දැන් මේ සල්ලයන් නැති වෙන්නේ ඡන්ද සමාධියේ තියෙනවා නම් ඔය මේ රාගයෙන් ඇති වෙන සල්ලේ ඒක නැති වෙලා යනවා. ඒ විදිහට මේ විරිය සමාධි, චිත්ත සමාධි, විමර්ශන සමාධි කියන සමාධි හතර පවිතුනකොට සල්ලේ කියන එක නැති වෙනවා. එතකොට දැන් අපිට දුකයි කියලා කියන්නේ මොකද්ද? සල්ලය. ඒතකොට සල්ලය නැති දුක, ඒ කියන්නේ දුක නැති වෙනවා කියන්නේ මෙන්න මේ විදිහට සමාධිය ඇති කිරීම. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සංකප්ප සම්මා සමාධි කියන දෙක හේතු කොටගෙන, ඒ කියන්නේ අපේ චිත්තය භාවිතා කිරීමෙන් මේ දුක වේදනාවෙන් කෙනෙකුට ගැලවෙන්නට පුළුවන්කම ඇති වෙනවා. ඒ වගේම සුඛ වේදනාවෙන් ගැලවෙන්න නම් ඉතින් අර මේ භාවිත කාය කියන එක භාවිතා කරන්න වෙනවා. ඉතින් අපි මේක සාකච්ඡා කරන්න ටිකක් දිගයි. එතකොට දැන් මෙතනදි පෙන්නවා අපිට පහසුවෙන්ම මේ අපිට මේ වේදනාවෙන් ගැලවෙන්න නම් මේ සම්මා සංකප්ප සම්මා සමාධි භාවිතා කරන්න ඕනි. ඒ වගේම මේ සුඛ වේදනාවෙන් ගැලවෙන්න නම් අපි භාවිතා කරන්න ඕනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා කම්මන්ත සම්මා ආජීව කියන කොටස. එතකොට යම් කලෙක ආර්ය ශ්‍රාවකෙක් වේදනාව දන්නවද, වේදනාවේ නිදාන සම්භවය දන්නවද, වේදනාව වීමත්තතාවය දන්නවද, වේදනාව විපාකය දන්නවද, වේදනාවගේ නිරෝධය දන්නවද, නිරෝධගාමිනී ප්‍රතිපදාව දන්නේද, එතෙම මේ නිවේදික බ්‍රහ්මචර්ය වූ වේදනා නිරෝධය දන්නේ. එතකොට සතරගතේ වහන්සේ මේ දේ සඳහා තමයි මේ වේදනාව දතියුති කියලා සතරගතේ වහන්සේ දේශනා කළේ. ඒ කියන්නේ අපි මේ හය ආකාරයකට මේක දන්නවනම් එයා හරියට මේක දන්න පුද්ගලයෙක් වෙනවා. ඊළඟට තථාගතයන් වහන්සේ සංඥාව ගැනත් මේ විදිහට දේශනා කරනවා. එතකොට සංඥාව දතියුතිය කියලා, සංඥා නිරුද්ධ ගාමිනී ප්‍රතිපදාව දතියුතිය කියලා. මොකක්ද එහෙම කිව්වේ? මානෙ සංඥාවන් 6යි. එතකොට රූප සංඥාවන් තියෙනවා. ශබ්ද සංඥාවන් තියෙනවා. ගන්ධ සංඥාවන් තියෙනවා. රස සංඥාවන් තියෙනවා. ස්පර්ශ සංඥාවන් තියෙනවා. ධර්ම සංඥාවන් තියෙනවා. එතකොට අපිට පේනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම. එතකොට බාහිර වූ දේවල් සම්බන්ධයෙන් අපිට සංඥාවන් අපිට ඇති වෙනවා. රූපය සම්බන්ධයෙන් රූප සංඥාව, සද්දය සම්බන්ධයෙන් සද්ද සංඥාව. එතන මේ සංඥාවන් ඇති වෙන්නේ ස්පර්ශය හේතු කොටගෙන. නිදාන සම්භවය වෙන්නේ ස්පර්ශය. ස්පර්ශයක් නැත්තම් මේ සංඥාවන් අපිට ඇති වෙන්නේ නැහැ. සංඥාවගේ වේමත්තතාවයේ වෙනස මොකද්ද? මානෙනි රූපේ එක සංඥාවක් තියෙනවා. සද්දය සම්බන්ධයෙන් තවත් සංඥාවක් තියෙනවා. ගන්ධය සම්බන්ධයෙන් තවත් සංඥාවක් තියෙනවා. රසය සම්බන්ධයෙන් තව සංඥාවක්, ස්පර්ශය සම්බන්ධයෙන් තව සංඥාවක්, ධර්මීය සම්බන්ධයෙන් තව සංඥාවක්. ඒ කියන්නේ මනසෙන් ඇති වෙන ඒ සම්බන්ධයෙන් සංඥාවක්. ඒතර මේ විදිහට සංඥාවන් අපිට හය ආකාරයකට ඒ වෙනසක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ ආදී වශයෙන්. සංඥාවගේ විපාකය මොකක්ද කියලා අහනවා තථාගතයන් වහන්සේ. මහණෙනි, මම විවාහාර සංඛ්‍යාත විපාක හේතුවෙන් සංඥාව කියලා දේශනා කරනවා. අර පාලි භාෂාවෙන් හරි ලස්සනයි. තථායතන සංජනාති තථාතත වෝහාරති කියනවා. අපි වෝහාරය කියලා කියන්නේ විවාහාර කරන එකනේ. අපි එක එක විදිහට දේවල් හඳුනා ගන්නවද, ඒ විදිහට විවාහාර කරනවා. දැන් අපි කියමු අපිට පොඩි කාලේ අම්මලා තාත්තලා මේ ලී කෑලි හතරක් උඩ ලෑල්ලක් ගහලා තිනකොට ඒකට පුටුවයි කියලා අපි ඉගැන්නුවා. ඒක පුටුවයි කියලා ඉගැන්නුවාන් පස්සේ දැන් ඊට පස්සේ තවත් තැනක අපි ඒ වගේ ලී කෑලි හතරකුයි ලෑල්ලකුයි දාලා තිනව දැක්කහම අපි මනසෙන් ටක් ගාලා අර පුටුවයි කියලා විවාහාර කරනවා. අපි මුලින් අපි හඳුනාගත්තේ අර විදිහට මේ අර පුටුව නෙමෙයි මේ තියෙන්නේ වෙන ලී කෑලි හතරක වෙන ලෑල්ලක. නමුත් අපිට පුළුවන්කම තියෙනවා මේක මෙහෙමයි කියලා හඳුනා ගන්න. හඳුනාගෙන මේක විවාහාර කරනවා. දැන් අපිට පොඩි කාලේ ওই පුටුව වෙනුවට අපිට ඕකට වෙන නමක් දුන්නා නම් එහෙම අපි ඒ නම තමයි භාවිතා කරන්නේ මේ ඊළඟට විවාහාර කරනකොට. ඒකට අර පුරුදු කරපු විදිහට තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒක හඳුනාගෙන විවාහාර කිරීමක් තියෙනවා. එතකොට දැන් මේ සංඥාවේ නිරෝධය වෙන්නේ මේ ස්පර්ශ නිරෝධයෙන් මේ සංඥාව නිරෝධය වෙනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි සංඥා නිරෝධ ගාමිනී ප්‍රතිපදා වෙන්නේ. ඒ කියන්නේ සම්මා දිට්ඨිය ඉඳන් සම්මා සමාධිය දක්වා තියෙන කොටස. එතකොට දැන් අපි කෙනෙක් මේ සම්මා දිට්ඨිය වඩනවා නම් බලන්න දැන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කොහොමද මේක වෙන්නේ කියලා. දැන් අපි සාමාන්‍යයෙන් නම් හිතාගෙන ඉන්නේ මේ හැමදේම මේ සුඛයි සුඛයි කියලා. මේ වේදනාව තමයි හුඟක් වෙලාවට මේ සංඥාවෙන් ලොකුම දේ හැටියට එයා හඳුනාගන්නේ මේක තමයි. ඒ කියන්නේ තමන්ට දැනෙන වේදනාව සුඛ වේදනාවක් වශයෙන් සංඥාවෙන් හඳුනා ගන්නවා. සාකච්ඡා කරගෙන හිටියේ සංඥාව ගැන, සංඥාව නිරෝධය, සංඥාව නිරෝධගාමී ප්‍රතිපදාව කියන කොටස. ඒතකොට සංඥාව නිරෝධය වෙන්නේ කොහොමද කියන එක බැලුවහම සම්මා දිට්ඨිය අපි වැඩනකොට බලන්න අපි වඩන්නේ දුක්ඛය කියන සංඥාව. අපි සාමාන්‍යයෙන් නම් තියෙන්නේ යම් උසු වේදනාවක් සුඛයි කියලා අපේ ගැනීමක් තමයි තියෙන්නේ. ඒ සුඛයි කියන ගත්ත එක සාමාන්‍ය වැරදි හැඟීමක්. ඒ අපි සුඛයි කියලා ගත්ත එක එතන තියෙන්නේ ඇත්තම කියනවනම් දුක්ඛය. චතුරාර්ය සත්‍ය පිළිගන්නවනම් ඒ කියන්නේ දුක්ඛ සත්‍ය පිළිගන්නවා. දැන් අපි මේ සම්මා දිට්ඨිය භාවිතා කරනකොට ඒ කියන්නේ අපි දැන් දුකයි කියලායි අපි ගන්න අර මුලින් සුඛයි කියලා ගත්ත එක වෙනකොට අපි දුකයි කියන සංඥාව නැති වෙනවා. දුකයි කියන සංඥාව ඇති වෙනකොට අර සුඛයි කියන සංඥාව නැති වෙනවා. එතකොට මේ සංඥා විපල්යාසයන්ගෙන්ම තමයි අපිට ඇති වෙන්නේ මේ ද්වේෂය කියන එක. සංඥා විපල්යාසය තමයි පිටකෝපදේශයේ පෙන්නනවා. සංඥා විපල්යාසයෙන් අපිට ද්වේෂය අකුසල මූලයේ ඇති වෙනවා කියලා. එතකොට දැන් මේ විදිහට මේ දික්ටි විපල්යාසයෙන් ඒ වගේම දික්ටි විපල්යාසයෙන් උත් මොහය කියන එක ඇති වෙනවා. සංඥා විපල්යාසයෙන් ද්වේෂය, දික්ටි විපල්යාසයෙන් මොහය. දැන් මේ සංඥාවන් අපි වරදවා ගැනීම නිසා අපිට මේ ද්වේෂයේ වාගේ දේවල් ඇති වෙන තියෙනවා. දැන් අපි සංඥාව හදාගත්තොත් ඒ කියන්නේ සම්මා දිට්ඨිය එහෙම ඇති කර ගැනීම නිසා අපිට මේවෙන් අයින් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ සම්මා දිට්ඨිය වැනි කොටස් උදව්පකාර වෙනවා මේ අපේ මේ සංඥාවන්ගේ ගලව ගන්න. වැරදි සංඥාවන් වෙනකොට නිවැරදි සංඥාව, සුඛයි කියන සංඥාව වෙනකොට දුකයි කියන සංඥාව, දුක නිසා මගේ නෙවෙයි කියන සංඥාව ඒ සංඥාවන් ඇති කර ගන්න. මේ සංඥාවෙන් තමයි අපිට ගාක්ම වැරදි දෙයක් කරන්නේ. ඒක තමයි අපි හොඳටම වරද්දෙන්නේ, වරද්දන එකෙන්. සංඥාවක් සකස් කරන දෙයක්. එක වෙලාවකට එක විදිහකට සංඥාවක් වෙනවා, තව වෙලාවකට තව විදිහකට සංඥාවක් වෙනවා. දැන් අපි බලන්න කෙනෙක්ගේ ඔළුවේ කෙස් තියෙනවා. කෙස් මේ ලස්සනට දිනනකොට කෙනෙක් කල්පනා කරනවා අන්න බොහොම ලස්සනයි, ලස්සන කෙස් කියලා නේද. දැන් ওই කෙස් ගාක්ම මේ බත් පිඟානක හැම තිබුණොතින් එක පාට කීයක් ඉලෝක අයින් කරනවා. එතකොට අපිට පේනවා දැන් අර පළවෙනි සංඥාව හරිනම් ඒ කියන්නේ ඔළුවේ තියෙනකොට මේක හොඳයි කියලා සංඥාව තිබුණා නම් වත්පිඟානිකස් ගහ තියෙනකොට මේක හොඳයි කියලා අර මේ නරකයි කියලා අයින් වෙන්න පුළුවන් කමක් නැත්තේ නේ. මොකද අර්ථන හොඳ නම් මෙතන හොඳයි. ඒකට අපිට පේන මේ අවස්ථාව අනුව මේ සංඥාව මේ එක එක විදිහට අපිට මේ හදන විදිහට මේ වැරද්ද තියෙනවා කියන එක. ඒකට දැන් වත්පිඟානි තියෙන එක නරක නම් ඔළුවේ තියෙන එක තරක වෙන්න ඕනේ. ඔළුවේ තියෙන එක හොඳ නම් වත්පිඟානිත් හොඳ වෙන්න ඕනේ. ඉතින් එහෙම එකක් නැහැ. හොඳට පේනවා මේක මේ සකස් කරන දෙයක් තමයි මේ තියෙන්නේ. මේක කරන්නේ සංස්කාර ස්කන්ධය විසින්මයි. ඒ සකස් කරන විදිහට අපි ඒ විදිහට විවහාර කරගෙන යනවා. එක වෙලාවකට කීයක් වෙනවා, තව වෙලාවකට හොඳයි කියනවා. තව වෙලාවකට හොඳයි කියනවා, අන්තිරට කීයක් වෙනවා. නැයි තත්ත්වයට මේ සංඥාව තියෙනවා. මේ නිසා තමයි මේ අපිට විපල්යාසයන් හරියට ඇති වෙනවා. මේ දුක්ඛ වෙච්ච දේවල් සුඛයි කියනවා අපි. අසුභ වෙච්ච දේවල් සුභයි කියනවා. තමන්ගේ නොවන දේවල් මගේයි කියනවා, මමයි කියනවා. අනිත්‍ය වෙච්ච දේවල් නිත්‍යයි කියන මේ විදිහට විපල්යාසයන් ඇති වෙනවා මේ සංඥාව නිසා. එතකොට දැන් මේ අපි දැන් ටිකකට ඉස්සෙල්ලා කතා කරා මේ විපල්යාසයන් නිසා අපිට ඇති වෙනවා මේ අවිද්‍යාව කියන එක. විපල්යාසයන් කියන්නේ මෝහය ඇති වෙනවා. ඉතින් අවිද්‍යාව ඇති වෙනවා. මේ අවිද්‍යාව ඇති වුණා අපිට ආශ්‍රයනොත් ඇති වෙනවා. එතකොට දැන් මේ සංඥා විපල්යාසයන් හේතු වෙනවා ආශ්‍රවයන් ඇති වෙනවා. එතකොට දැන් තථාගතයන් වහන්සේ දැන් මේ සංඥාව ගැන සඳහන් කරනවා මේ ආර ශ්‍රාවකෙක් මේ සංඥාව දන්නවනම් ඒ සංඥාවේ නිදාන සම්භවය දන්නවද? සංඥාවේ විමාත්තතාවය දන්නවද? සංඥාවගේ විපාකය දන්නවද? නිරෝධය දන්නවද? නිරෝධගාමිනී ප්‍රතිපදාව දන්නවද? ඒ පුද්ගලයා හරියටම සංඥා නිරෝධය නිවැරදිව එතන දන්නවා කියනවා. එතකොට දෙක තමයි සංඥාව දති යුතු කියලා දේශනා කරන්නේ. ඊළඟට දැන් අපිට පේනවා මේ සංඥාවත් හේතු කොටගෙන ඊළඟට මේ ආශ්‍රයයන්ටත් අපි දුවන හැටි පොඩ්ඩක් මතක් කරලා දැන් ටිකකට ඉස්සෙල්ලා එතකොට දැන් ආශ්‍රයන තථාගතයන් වහන්සේ කියන මේ ආකාරයට හය ආකාරයකට දැනගන්න ඕනේ කියලා. එතකොට ආශ්‍රයන් තුනක් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. කාම ආශ්‍රව, භව ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව කියලා. එතකොට ආශ්‍රව තුනක්. දැන් මේ මොකක්ද මේ ආශ්‍රව කියලා කියන්නේ? ආශ්‍රව කියලා කියන්නේ මේක දැන් අපි ගත්තොත් එහෙම මේ කබලිකාර ආහාර දැන් ආහාර හතර සම්බන්ධයෙන් අපි කතා කරනවා නම් කබලිකාර ආහාරයේ හේතු කොටගෙන අපිට ඇති වෙනවා අපිටම කෑමක් කියලා එහෙම නැත්නම් පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒක සම්බන්ධයෙන් මේ අසුභ වෙච්ච දේ සුභයි කියලා අපිට ඇති වෙනවා විපල්ලාසයක්. සංඥාවක් ඇති වෙනවා. චිත්තයක් ඇති වෙනවා. දෘෂ්ටියක් ඇති වෙනවා. මේ විපල්ලාසයේ හේතු කොටගෙන අපි කාමයන් දැඩිව ගැනීමක් කරනවා. මේක තමයි අපි කාම උපාදානිය කියලා කියන්නේ. මේ කාම උපාදානිය ඇති වුණාම දැන් අපි තුම ආහාර නම් අපි මාතෘකාවට ගන්නේ ඒ ආහාරය දැන් මම රසය නිසා මම ඒක අල්ලගෙන මම බොහොම කැමැත්තක් තියෙනවා. මේ මනුස්ස ලෝකේ ඉපදෙන්නත් කැමැත්තක් තියෙනවා. ඒ වගේ කන භවයක් ලබා ගන්නත් කැමැත්තක් තියෙනවා. දැන් මේක උපාදාන වෙලා තියෙනවා. මේ පුද්ගලයා කොහොම හරි උත්පත්ති ලැබුවා නම් කාම මේ පුද්ගලයා ආවට පස්සේ කාම යෝගයේ බවට මේකපත් වෙනවා. මේ උපාදාන. ඒ කියන්නේ මේ සසරේ මේක ගලව ගන්න බෑ. දැන් මට කෑම ඕනින්දම මෙතෙන්ට ආවම දැන් මම කෑම හොයන්න රස්සාව කරන්නත් ඕනේ. පෙරට යන්නත් ඕනි, බඩුගේ එන්නත් ඕනි, උයන්නත් ඕනි, කන්නත් ඕනි, ඔක්කොම ටික කරන්න වෙනවා. මේ මනුස්සයට ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. මේක තමයි මේ සසරේ බැඳ තබන ධර්මයේ කාම යෝගය. කාම යෝගය නිසා මේ වස්තුකාම ක්ලේශකාමයන් කියන එකේ අවිද්‍යා කාය ග්‍රන්ථයේ ඇති වෙනවා. ඒ කියන්නේ මේක දැන් ගැට ගැහෙනවා. දැන් මේකට යෙදිලා තින් දැන් අපි බලන්න රස්සාවට ගැට ගහලානේ තියෙන්නේ. යන්න ඕනි මේ කරන්න. අපි හැම තැනටම ගැට ගහලා තියෙන්නේ. එක එක ඒ වටේ ඒ පුද්ගලයා ඒක එක වර්ගයේ කෑම වලටත් ගැට ගැහලා. දැන් හැමෝම එකම කෑම නෙමෙයි නිකන්. උඹ දෙනේ ඒ තමන් කැමති කැමති විදිහට හදාගෙන තියෙන ඒ දේ තියෙනවා. මම මේවා තමයි කන්නේ කියලා ඒවටත් ගැට ගැහිලා තියෙනවා. ඒකට මේක තමයි මේ අවිද්‍යා කාය ග්‍රන්ථය කියන්නේ. තදින් මේක ගැට ගැහිලා තියෙනවා. මෙහෙම ගැට ගැහිලා තියෙනකොට නම් මම මේ ගැටි ලෙහන්නේ නැතුව පවත්නවා නම් මොකද වෙන්නේ? මේක මේ අනුසය බවට පත් වෙනවා. මේකෙන් ගැලවීමක් නැතුව අනුසය බවට පත් වෙලා මේක ඇතුලේ තියෙනවා. මේක නිසා තමයි මේ කාම ආශ්‍රවය කියන එක. කාම ආශ්‍රවය ඇති වෙන්නේ අන්න ඒ ආකාරයට. ඒකට ග්‍රන්ථයෙන් තමයි මේ කාම ආශ්‍රවය කියන එක ඇති වෙලා තියෙන්නේ. දැන් එතකොට මේ කාම ආශ්‍රවය දැන් මේ ඇති වෙන විදිය අපි දැන් මේ සාකච්ඡා කළේ. දැන් ඊළඟට මේ වගේම තමයි මේ භව ආශ්‍රවය කියන එකත් අපිට ඇති වෙනවා මේ ස්පර්ශ ආහාරය හේතු කොටගෙන. ස්පර්ශ ආහාරය තිබුණාම අපිට ඇති වෙනවා මේ දුකයි සුඛයි කියලා විපල්ලාසයක්. අපි හිතමු අර එදා කාපු කෑමෝ අපි ඊළඟ දවසේ මේසෙක ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශ වෙනකොට මේක දුක වෙච්ච දෙයක්, ඒ සුඛයි කියලා කියනවා. අපි ගන්නවා. ඒ සුඛයි කියලා ගත්තාම මේ විපල්ලාසය නිසා දැන් අපි අනාගත භවයේ දැඩිව අල්ලගෙන ඉන්නවා. ඒ කියන්නේ අපිට දැන් හොඳයි, මේ කෑමත් හොඳයි, ගෙදර අයත් හොඳට ඉන්නවා, ප්‍රසාවක් තියෙනවා, මේ ආදී වශයෙන් අරගෙන අපි හොඳට ඉන්නවා. අපි මේක අනාගතයේ අල්ලගෙන ඉන්නවා. අනාගත භවයේ අල්ලගෙන ඉන්නකොට මේ ඉදිරිය විතරක් හිතන්න එපා. මේ දැනටත් තියෙන තත්ත්වයක් මේ හෙට දවසත් අපි අල්ලගෙන ඉන්නේ. ඉතින් මේක දිගට යන්න පුළුවන්. මේ සීලබ්බත උපාදානිය දක්වා මේක යන්න පුළුවන්. ඒ කියන්නේ මේකටත් වඩා හොඳ වෙන්න නම් වෙන කෙනෙක් හොඳට ඉන්නවා දැකලා කල්පනා කරනවා මොනවද කරන්න ඕනේ, මොන කුසල්ද කරන්න ඕනේ, මොනවාගේ සීලයක්ද රකින්න ඕනේ මම. දැන් අපි තුන් දෙවියන් ගැන අහනවා නම් එහෙනම් මාත් එහෙම වෙන්න මොනවද කරන්න ඕනේ කියන තත්ත්වයටත් පත් වෙලා ඒක යනවා. මේක නිසා භව යෝගී ඇති වෙනවා. මේ භව යෝගී ඇති වෙලා දැන් මේක යෙදිලා ඉන්න පුද්ගලයා ඊට පස්සේ මේ ඒක හිටපු ගම මොකක් හරි ලොකු ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ සුනාමි එකක් හරි මේ අනිත්‍යභාවය හේතු කොටගෙන මොකක් හේ කැඩලා ගියාම දැන් මේ පුද්ගලයාට තරහ යනවා. ව්‍යාපාදේ තමයි ග්‍රන්ථය කරන්නේ. මොකද අර මම හොඳයි කියලා හිතාගෙන ඉන්නේ, හොඳයි කියලා හිතාගෙන හිටපු එක තමයි මට මේ වැදිලා තියෙන්නේ. හැබැයි මේක බැලුවාම ඇතුලේ ඔක්කොම කුණු වෙලා ද්වේෂයක් තමයි තියෙන්නේ. නරක දෙයක් තමයි මට හම්බ වෙලා තියෙන්නේ. මොකද ඇත්තෙම කියන්නේ තියෙන්නේ දුක මම ගත්තේ ඒක සුඛයි කියලා. අර දුක මතු වෙනවා. කාලයක් ගිහිල්ලා ඒක දුක තත්ත්වයේ කියන එක මතු වෙනවා. ඒ දුක මතු වුණායින් පස්සේ මේක මේ ව්‍යාපාද ග්‍රන්ථය කරනවා. ඉතින් මේක ප්‍රහීණ කරන්නේ නැති හින්දා අනුසය වශයෙන් මේක ඇති වෙලා මේ ඒකෙන් තමයි භව ආශ්‍රවය කියන එක ඇති වෙන්නේ. එතකොට දැන් තරහ ගියාට මොකද අල්ලගෙන ඉන්නේ? අර තමයි මුලින් ගත්ත එක තමයි අල්ලගෙන ඉන්නේ. මේ විදිහට භව ආශ්‍රවය ඇතිනවා. මේ විදිහටම තින් අවිද්‍යා ආශ්‍රවයත් පැහැදිලි කරන්න පුළුවන්. ඔය දෘෂ්ටි ආශ්‍රවය ඇතිනවා මනෝ සංචේතන ආහාරයෙන්, ඊට පස්සේ විඥාන ආහාරයෙන් ගිහිල්ලා මේ අවිද්‍යා ආශ්‍රවය කියන එක ඇති වෙනවා. එතකොට මේ විදිහට මේ ආශ්‍රවයන් හත් තුනක් මෙතන පෙන්නනවා. තව ඉතින් හතරක් හැටියට කියනවනම් කාමාශ්‍රව, භවආශ්‍රව, දෘෂ්ටි ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව කියලා කැලි දෙකකට කඩන්න පුළුවන් මේ අවිද්‍යා ආශ්‍රවය කියන එක. එතකොට මහණෙනි ආශ්‍රවයන්ගේ නිදාන සම්භවය කවරේද? මහණෙනි අවිද්‍යාව ආශ්‍රවයන්ගේ නිදාන සම්භවයයි. එතකොට ආශ්‍රවයන් අපිට ඇති වෙන්නේ අවිද්‍යාව නිසා. මහණෙනි ආශ්‍රවයන්ගේ වේමත්තතාවය. ආශ්‍රවයන්ගේ වේමත්තතාවය වෙනස මොකද්ද? නිරේත ගමන් කරන වූ ආශ්‍රවයන් තියෙනවා. නිරේගාමි. ඊළඟට මේ තිරසන් ලෝකේ තිරස්චාන යෝනිගාමි. ඒ හේතු වූ ආශ්‍රයන් තියෙනවා. අපි මේ විදිහේ වැඩ කරාම සතුන් මෙරීම වාගේ දේවල් කරාම මේ ආශ්‍රයන් හේතු කොටගෙන මේ විදිහට ගමන් කිරීම තියෙනවා. ප්‍රේත විශ්ය ගමනට හේතු වූ ආශ්‍රයන් තියෙනවා. මිනිස් ලෝකයට එන්න පුළුවන් හේතු වූ ආශ්‍රයන් තියෙනවා. දෙවි ලෝකයට යන්න පුළුවන් හේතු වූ ආශ්‍රයන් තියෙනවා. එතකොට ආශ්‍රයන් ඒ ආකාරයට මේ පස් ආකාරයක් වෙනවා. නිරය, තිරිස්චාන ලෝකය, මේ ප්‍රේතය ලෝකය, මනුස්ස ලෝකය, දේව ලෝකය කියලා. මහණෙනි ආශ්‍රයන්ගේ විපාක කවරේද? මහණෙනි යම් හේකින් අවිද්‍යාගත සත්තතිනි එයින් හටගත් පුඤ්ඤාභාගී වේ අපුඤ්ඤාභාගී වේ අත්භවයක් දක්වාද මහන්නේ මේ ආශ්‍රයන්ගේ විපාකය තියයි කියන්නේ. එතකොට මේ තමයි මේ ආශ්‍රයන්ගේ විපාකේ අර පුඤ්ඤාභාගී අපුඤ්ඤාභාගී අපි ඉස්සෙල්ලා බැලුවේ සංකාමයන්ගේ සංඥාවන්ගේ වේදනාවන්ගේ ඒති විච්ඡ දේම තමයි මේ විපාක වශයෙන් මේකෙදිත් පෙන්නන්නේ. සබ්බාසෝ සූත්‍රෙම බලලා තිනවන නම් ඒක සබ්බාසෝ සූත්‍රයේ මුලින් පෙන්නන්නේ මේ අයනසෝ මනසිකාරයෙන් තමයි මේ ආශ්‍රවයන් ඇති වෙන්නේ කියලා. එතකොට අවිද්‍යාව නිසා ආශ්‍රවයන් ඇතිනවා. ආශ්‍රවයන් නිසා අවිද්‍යාව ඇතිනවා. ඔබ දෙපැත්තට යනවා. ඊළඟට ආශ්‍රවයන්ගේ නිරෝධය මහන්නේ කවරේද කියලා අහනවා. මහන්නේ අවිද්‍යා නිරෝධේ ආශ්‍රව නිරෝධයයි කියලා දේශනා කරනවා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි ආශ්‍රව නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වෙන්නේ. කවුරු හරි මේ හය ආකාරයකට මේ කරුණු හය ආකාරයකට දන්නවා නම් ඒ කියන්නේ ආශ්‍රය සමුදය ආශ්‍රයෙන්ගේ නිදාන සම්භවයේ ආදී වශයෙන්ට දන්නවා නම් ඒ ආශ්‍රය නිරෝධගාමිනී ප්‍රතිපදාවක් දන්නවා නම් මේ පුද්ගලයා මේක නිවැරදිවම මේ දේ දන්නවා. ඒකට තමයි මේ ආශ්‍රයයන් දතිය යුතුය කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ. ඊළඟට මහණෙනි කර්මයේ දතිය යුතුය. කර්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව දතිය යුතුය. මෙහි කුමක් සඳහා කියන ලද්දේද තථාගතයන් වහන්සේ දේශනා කරනවා චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා. මේ චේතනාව තමයි කර්මය කියලා කියන්නේ. ඒකට චාන්ත්‍ය තථාගතයන් වහන්සේ චේතනාවයි කර්මයයි වෙනස් කරන්නේ නැහැ. ඒකට සිතෙන් කයින් වචනින් මේ වචන කර්මයන් අපි කරමු. චේතනාවන් අපිට ඇති වෙනවා. දැන් මේ අපි බැලුවොත් එහෙම මේ චේතනාව කියනක තවත් ටිකක් බලනවා නම් ඔය පිටක උපදේශයේ පේන්නනවා මේ එක ආකාරයක චේතනාව. ඒ කියන්නේ මේ කාමයේ සම්බන්ධයෙන් ඒ කෙනෙක් ඇති වෙලා තියෙනවා නම් ඒ කියන්නේ ඉතිපි කාමේසු සංනිප්තෝ විහෙරති භාවිතෝ අයං චේතනා කියලා දේශනා කරනවා. ඒ කියන්නේ අපි මේ කාමයන් සම්බන්ධයෙන් අපි ඉස්සෙල්ලා කාමයන් කතා කළා. ඒ කාමයන් සම්බන්ධයෙන් සංනිප්ත වෙලා ඉන්නවද භාවිත කිරීමක් තියෙනවද එහෙම ඒ වගේම අල්ලගෙන ඉඳීමක් තියෙනවද එහෙම කිරීමෙන් මේ චේතනාව කියන්නේ මේකයි කියන එකත් ඒ විදිහට දේශනා කරලා තියෙනවා. ඒක බලන්න අර අජෝසති කියන්නේ එතන අපි අල්ලගෙන ඉන්නවා. ඒ කියන්නේ අපි මොකක් හරි දෙයක් සම්බන්ධයෙන් තණ්හාවක් තියෙනවා නම් අන්න එතන කල්පනා කරන්න එහෙමනම් එතන චේතනාව කියන එක තියෙනවායි කියන එක. ඒක චේතනාවයි තණ්හාවයි දෙක එකට සම්බන්ධයි. අල්ලගෙන ඉඳීම කියන එක. මේ කර්මයන්ගේ නිදාන සම්භවය මොකද්ද? ස්පර්ශය තමයි කර්මයන්ගේ නිදාන සම්භවය. ස්පර්ශය හේතු කොටගෙන තමයි මේ කර්මයන් ඇති වෙන්නේ. ස්පර්ශයක් නැත්තම් ඇති වෙන්නේ නැහැ. දැන් අපි දන්නවා ඇහැ රූපයයි ගැටලා චක්කු විඤ්ඤාණය ඇති වෙනවා. මේ චක් තුනේ එකතු තමයි ස්පර්ශය කියන්නේ. ස්පර්ශය ඇති වුණාම අපි දන්නවා දැන් ස්පර්ශයෙන් අපිට වේදනාව ඇති වෙනවා. ස්පර්ශයෙන් සංඥාව ඇති වෙනවා. ඒ වගේම ස්පර්ශයෙන් චේතනාව ඇති වෙනවා. ඒකට ඒක තමයි අපි මේ කර්මය කියලා පෙන්වන්නේ. මේ කර්මයන්ගේ වේමත්තතාවය කවරේද? මහණෙනි නිවැරදි විපාක දෙන කර්මයන් නැත. තිරිසන් යෝනි විපාක දෙන කර්මයන් නැත. ප්‍රේත විශේෂ විපාක දෙන කර්මයන් නැත. මනුස්ස ලෝක විපාක දෙන කර්මයන් නැත. දිව්‍ය ලෝක විපාක දෙන කර්මයන් නැත. මහණෙනි මේ කර්මයන්ගේ වේමත්තතාවය කියලා දේශනා කරනවා. දැන් බලන්න මෙතන අර මුලින් අපි කතා කරේ කාමයන්ගේ හිම දත්තාම එතෙන්දී මේ කියපු දෙයට වඩා පොඩ්ඩක් වෙනස් මෙතන මේ කර්මය ගැන කියනකොට. එතකොට මේ වෙනසක් තියෙනවා මෙතන මෙන්න මේ තැන් වල වෙනස් වෙනවායි කියලා. අතෙන්දි පෙන්වීම මොනවද? පුණ්‍යාභාගී අපුණ්‍යාභාගී ඉපදීමක් කියන එක ඇති කිරීම තමයි වෙනවයි කියලා පෙන්වී මේ පළවෙනි ඒ කියන්නේ සංඥාවේ වේමත්තතාවය කියන එක බැලුවොත් අර විදිහට එන්නේ පුණ්‍යාභාගී අපුණ්‍යාභාගී ඉපදීම කියන එක. මේ කර්මය කියලා කිව්වහම මෙතෙන්දි පෙන්නවා මේ තැන් වල තමයි විපාක දීම සිද්ධ වෙන්නේ කියන එක. දැන් මේ පිටකෝපදේශයේ පෙන්නවා දැන් ওই තණ්හාව කියන එක තමයි සමුදය ධර්මය. ඒ කියන්නේ තණ්හාවෙන් ඇති වෙනවා මේ ඉපදවීම කියන එක ඇති වෙනවා. අපි දන්නවා මේ චතුරාර්ය සත්‍යෙත් පෙන්නන්නේ ඒ තණ්හාව නිසා තමයි මේ දුකේ කියන එක ඇති වෙන්නේ කියලා. කර්මය කරන්නේ එහෙම ඉපදිච්ච පුද්ගලයාගේ මේ හීන ප්‍රනීත බවක් කියන එක තමයි ඇති වෙන්නේ. ඒක තමයි මේ කර්මයෙන් වන සමුදය. කර්මයෙන්ුත් සමුදයක් තියෙනවා. ඒතර තණ්හා වෙනුත් සමුදයක් තියෙනවා. මේ කර්මයේ හේතු කොටගෙනත් සමුදයක් තියෙනවා. ඒතර කර්මයේ සමුදය හැකිට පෙන්වන්නේ මේ හීන ප්‍රනීත බවක්. දැන් බලන්න මෙතනදි පෙන්නවා මේ නිරේ විපාක දෙනවා. අන්න අර හීන බවක් තියෙනවා. තිරිසන් ලෝකේ හීන බවක් තියෙනවා. දිවි ලෝකී ඉපදීම ප්‍රණීත බවක් තියෙනවා. හීන ප්‍රණීත බව කියන එක තමයි මෙතෙන්දී ඒකේ ඇති වෙන්නේ. ඒතකොට කර්මෙන්ද විපාක කවරේද මහන්නේ මේ ਦਿੱත්ත ධම්ම කර්මය. මේ භවයෙන් පහළ දෙනවා. ඊළඟට මේ අනිත් භවවලදී පළදීමක් තියෙනවා. අන්නත් අත්භවවලදී. ඊළඟට එහෙමත පස්සේ අපරාපරේ කියලා. ඒතර මේ විදිහට මේ මනස් මේක වෙනස් වෙනවා. ඒතර කාමයන්ගේ නිරෝධය මොකද්ද? මේ ස්පර්ශයන්ගේ නිරෝධය තමයි කර්මයන්ගේ නිරෝධය වෙන්නේ. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි කර්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වෙන්නේ. ඒතර දැන් අපිට පේනවා මේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත මේ විදිහට ගත්තාම ඒතර මේවා මේ නික්කම් මේවා මැනි දේවල් උදා වෙනවා. මොකද දැන් බලන්න ස්පර්ශය නිසා අපිට වේදනාවක් ඇති වෙනවා. ওই වේදනාව තමයි අපි මේ සංඥාවෙන් හඳුනාගන්නේ. වේදනාව සංඥාවෙන් හඳුනාගෙන මේ සංඥාව හේතු කොටගෙන අපිට චේතනාවක් ඇති වෙනවා. මේ චේතනාවක් නැති වුනහම මේ චේතනාවන් දිගේ මේවා මමේ මගේ කියලා අපි අරගෙන යන්නේ අර අපේ තණ්හාවනේ. අපි තණ්හාවෙන් චේතනාව තුළ අපි කිව්වා ඉස්සෙල්ලා තණ්හාව කියන එක තියෙනවා කියලා අල්ලගෙන ඉන්න ගතිය. ඒ අල්ලගෙන ඉඳීම හේතු කොටගෙන තමයි මේවා පවතින්නේ. කර්මයන් සකස් වෙවි දිගට යන්නේ. දැන් මේ විදිහට පවත්වන්නේ නැත්නම් මේ නික්කම් මේ වාගේ දේවල් අපි භාවිතා කරනවා නම් අපිට මේවෙන් අයින් වෙන්න පුළුවන්. මේ චේතනාවන් අල්ලගෙන ඉන්නේ නැහැ. මේ මට ලස්සන රූපයන් දකින්න ඕනේ, කනට හොඳ ශබ්දයක් අහන්න ඕනේ, හොඳ කෑම කන්න ඕනේ කියන අර චේතනා කර කර ඉන්නේ නැහැ. ඒ කියන්නේ නික්කම් මේ පවත්නවා. එතකොට ඒකෙන් නිරෝධය ඇති වෙනවා. එතකොට කථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට මේ නම් කිසි කාලයක ආර්ය ශ්‍රාවකේ දන්නවනම් මේ කර්මයයි, කර්ම නිදාන සම්භවයයි, කර්මයේ වේමත්තතාවයයි, කර්ම විපාකයයි, නිරෝධයයි, නිරෝධගාමී ප්‍රතිපදාවයි දන්නවනම් එතකොට මේ පුද්ගලයා මේ නිබ්බේතකෝ බ්‍රහ්මචාර්යය දන්නවා කියලා. ඒ කියන්නේ මේ සම්පූර්ණ මේක නැතිකරන්න මේ පෙනිට්‍රේට් වෙන ගම යන්න පුළුවන්කම මේ පුද්ගලයාට තියෙනවා. මේ සඳහා තමයි මේ දේශනා කරලා තියෙන්නේ. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි දුක්ඛේ දතියුතිය. දුක්ඛයාගේ නිදාන සම්භවය දතියුතිය. දුක්ඛයාගේ වේමත්තතාවය දතියුතිය. දුක්ඛයාගේ විපාකය දතියුතිය. දුක්ඛයාගේ නිරෝධය දතියුතිය. දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව දතියුතිය. මේක කියන්නේ කුමක් සඳහාද කියලා. එතකොට පළවෙනි එක තමයි මේ දුක්ඛය කියලා කියන්නේ ජාති දුක්ඛයි. කියන්නේ ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධි දුකයි, මරණීය දුකයි, ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස මේ දුක්ඛය. එතකොට කැමති දේවල් නොලැබීම ආදී වශයෙන් කෙටින් කියනවා නම් සංකිටේන පංච උපාදානස්කන්ධාපි දුක්ඛා කියන එක තමයි මේ දුක්ඛේ දුක්ඛ සත්‍යය. ඊළඟට දුක්ඛයෙන්ගේ නිදාන සම්භවය මේ තණ්හාව නිසා තමයි මේ දුක්ඛය කියන එක ඇති වෙන්නේ. ඒතර මහණෙනි දුක්ඛයාගේ වේමත්තතාවය කුමක්ද කියලා අහනවා. මහණෙනි අදිමාත්‍ර බලවත් දුක්ඛයක් ඇත. ඒ කියන්නේ අපි හිතමු මේ කැන්සර් වගේ බොහෝම ලෙඩ හැදිලා ඉතින් දරා ගන්න බැරි තත්ත්වයේ ඉතින් එහෙම දේවල් තියෙනවා. ඊට අල්ප මාත්‍ර දුක්ඛයන් තියෙනවා. ඒ කියන්නේ අපිට ඔලුව කැක්කමක් වගේ දේවල් හැදිලා එහෙම දේවල් තියෙනවා. ඊළඟට තව දුක්ඛයන් තියෙනවා. මේ දන්ද විරාගය කියලා කියන්නේ මේක හිමින් සීරුවේ නැති වෙලා යන්නේ. ඉතින් බලක් කියලා මේ දුක්ඛයන් පොඩ පොඩ හිමින් හිමින් ගිහිල්ලා නැති වෙන දේවල් තියෙනවා. මේ වගේ දුක්ඛයන් තියෙනවා. මහණේ මේ දුක්ඛයාගේ වේමත්තාවය කියලා දේශනා කරනවා. මාන්නේ මේ දුක්ඛයාගේ විපාක කවරේද කියලා. ඒතර මෙතින් තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහන්නේ මේ ලෝ ඇතෙමේ යම් දුකකින් මඩිනා ලද්දේ වෙනඳගත් සිත් ඇති ශෝක කරමු. වැළපෙනවා. මේ පපුවේ අත ගහගෙන වැළපෙනවා. මුලාවට පැමිණෙනවා. මෙහෙම බැමිලා මේ විදිහට තත්ත්වයටපත් වෙලා කල්පනා කරනවා අනේ මේ දුක නිවන් මේ පදයක් දෙකක් කියන පුද්ගලයෙක් ඉන්නවද කියලා මේක. එහෙම කියලා හොයනවා. එක එක්කෙනා ළඟට ආව මනුස්සයන් යන්නේ මේ දුක නැති කරගන්න තමයි මේ අපි යන්නේ. අපි තථාගතයන් වහන්සේ ළඟටත් යන්නේ අපේ මේ දුක නැති කරගන්න. එතකොට මේ අපි දුකෙන් මඩලා ලද්දේ තමයි මේ විදිහට අපි මේ හොයාගෙන යන්නේ. එතකොට තථාගතයන් වහන්සේ කියන මහන්නේ මම මේ දුක සම්මෝස විපාක ඇත්තේ කියලා, පරේෂණ විපාක ඇත්තේයි කියන. ඒ කියන්නේ දුක සෙවීම සඳහා යෙදෙනවා. දැන් අපි මේ දුක නිසා තමයි අපි හොයන්නේ, මේ ධර්මය හොයන්නේ, මේ දේවල් කරන්නේ, මේ විතර හොයන්නේ මේ දුක නිසා. ඒ වගේම තමයි මේ දුක නිසා තමයි අපි මේ සම්මෝහිකම මේ ඩී වයිල්ඩ්මන් කියලා කියනවා. මේ ඒ කියන්නේ සම්පූර්ණයෙන් අපි මේ කන්ෆියුස් වෙලා සම්පූර්ණයෙන් කන්ෆියුස් වෙන තත්ත්වයකට මේ වෙලා තියෙනවා. මේ දුකෙන් තමයි මේ තත්ත්වයට ගිහිල්ලා තියෙන්නේ. එතකොට දැන් ඔය අපි ගෙවල්වල තියෙනවනේ ඉතින් එක එක දේවල් දැන් මේ මොකක් හරි දෙයක් හදනවා නම් හරි ගේනවා හරි ඉතින් දන්නේ නැත්නම් ඉතින් අනිත් අයගෙන් අහනවා ඉතින් ඔය වගේ කටයුතු හොයනවා අර ඒ මෝහය නිසා අපි මේ මේ තත්ත්වය ඇති. එතකොට මේ දුක්ඛ නිරෝධය කියන්නේ මහණෙනි තණ්හා නිරෝධය දුක්ඛ නිරෝධය කියලා දේශනා කරනවා. එතකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. එතකොට යම්කිසි පුද්ගලයෙක් මේ දුක්ඛයක් දන්නවද, දුක්ඛ නිදාන සම්භවයක් දන්නවද, දුක්ඛේ නානාකරණයක් දන්නවද, දුක්ඛයන්ගේ විපාකයක් දන්නවද, නිරෝධයක් දන්නවද, නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් දන්නවද? එතකොට මේ පුද්ගලයා මේ සම්පූර්ණ නිබ්බීති වූ බ්‍රහ්මචර්යය දන්නවයි කියලා දේශනා කරනවා. දැන් මේක සඳහා තමයි මේ දුක්ඛේ දතියුතිය, දුක්ඛ නිදාන සම්භවයේ දතියුතිය ආදී වශයෙන් තථාගතයන් වහන්සේ දේශනා කළේ. මේ සූත්‍ර දේශනාවේ දැන් පේනවා 6 ගානේ 6 වරක් 36ක් මේ කාරණා යනවා. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ පෙන්වන්නේ මේ නිබ්බේධික කියන්නේ මේ පෙනිට්‍රේට් කරන தත්ත්වයට යන්න නම් ඒ පුද්ගලයේ මේ වාගේ මේ ගැඹුරට මේක සම්බන්ධයෙන් මේ 6 ආකාරයට මේක දැනගන්න ඕනේ කියන එක. එතකොට ඒකයි මේ මේ සූත්‍ර දේශනාවේ තියෙන බොහොම ගැඹුරු විදිහට මේ කෙටියෙන් තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන මේක ඉතින් විස්තර කරන්න ගියම දැන් අපි අර ආශ්‍රව සම්බන්ධයෙන් නම් අර ආහාර සම්බන්ධයෙන් විස්තර කිරීම කළා. ඒ වගේ හරි ගැඹුරු සූත්‍ර දේශනාවක් ඒකෙන් ලොකුවට දැනීමක් ඇති වෙනවා මේ 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 දේවල් ගැන. දැන් කාමයන් ගැන වුණත් මනුස්සයන් හුඟක් වැරදියට හැඟීම තමයි ඇති කරගෙන තියෙන්නේ. කාමයේ කියන්නේ මොකද්ද කියන එක දන්නේ නැතුව. දැන් අර හුඟක්ම දෙනෙක් හිතාගෙන ඉන්නේ අර ලස්සන වෙච්ච වස්තුව තමයි කාමය කියලා. නමුත් වස්තුව නෙමෙයි කාමය. ඒ වස්තුව සම්බන්ධයෙන් මේ පුද්ගලයාගේ හිතන සංකප්පයන් තියෙනවා. මේ සංකප්පයන්ගේ තියෙන රාගය තමයි මේ පුරුෂයාගේ කාමය වෙන්නේ. අර වස්තුව වෙනයි මේක වෙනයි. මම හිතන්නේ අපි දැන් මිනිත්තු 45ක් විතර මේක බැලුවා. අපි මේ දැන් අපි කාට හරි ප්‍රශ්න තියෙනවා නම් බබු ප්‍රශ්න වලට යමු යමු.
අද මේ රංගවල ප්‍රශ්නයක් තියෙනවා නේද? දැන් මේ අපි දැන් කතා කරන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් ස්පර්ශයෙන් සා වේදනාව සංඥාව සංඛාරය වැද්දෙනවා කියලා. දැන් නමුත් අර නාම රූප ගැන කියනකොට එතෙන්දී නාම ධර්මයන් ගැන කියනකොට ඉස්සරලා ගන්න මේ වේදනා සංඥා චේතනා ස්පර්ශ කියලා.
එතෙන්දිත් ස්පර්ශය ඉන්න ඕනේ. ස්පර්ශය ඉන්නේ නැත්නම් ඉතින් වේදනාවන් ඒව ඇතිවෙමක් නැහැ. ස්පර්ශයෙන් තොර කිසිම දෙයක් ඇති වෙන්නේ
නැහැ. ඔනකොට ඒක ලයිස්තු ගත වේදනා සංඥා චේතනා පස්ස මනස
ධාරගිරයි. ඒ පිළිවෙල ඒ මොන සූත්‍රයේද එහෙම තිබුණේ?
දැන් ඔය නාමය නම් මේකයි රූපය නම් මේකයි කියලා නාම රූප ගැන තියෙන තැන්වලදී මේ සූත්‍ර කිහිපයකම මම කියවලා තියෙනවා. රූපය නම් මෙහෙමයි, නාම ධර්ම නම් වේදනා සංඥා චේතනා පස්ස මනස්කාර කියන
ටිකයි. ඉතින් මෙහෙමයි දැන් ඔය ධර්මයන්ගෙන් ගත්තාම ලොකුම දේ තමයි වේදනාව කියන එක. සිග්නිෆිකන්ට් එක. ඒ කියන්නේ දැන් ඕනම වේදනාව කියන එක හැම චිත්තයකටම පොදුයිනේ. වේදනාවක් මේ නැතුව මෙයා වෙන්නේ නැහැ. දැන් 6 වෙනි ධානයට ගියා වුණත් ඒ විඥානේ අනන්තයි කියලා ගන්න වෙලාවෙදී වුණත් ඒ පුද්ගලයා දැනගන්නේ මේ වේදනාව තමයි විඥානෙන් දැනගන්නේ. මේ සුඛයි කියලා දන්නවා, දුකයි කියලා දන්නවා, අදුකම සුඛයි කියලා දන්නවා. ඒක නිසා වේදනාව තථාගතයන් වහන්සේ දැන් පටිච්චසමුපාදයේදී මේ වේදනාව කියන එක අර උලුප්පලා පෙන්නන දැන් අනිත් ඇඟුල වේදනාව නැතුව නෙමෙයි අර ඒ අවස්ථාවේදී ලොකුම එක තමයි තථාගතයන් වහන්සේ එතන පෙන්නන්නේ. ඒ වගේ මේ වේදනාව ඒකේ ලොකුම එක වෙන නිසා ඒක මුලින් සතහන් කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඕක ඔක අපි දන්නේ නැහැ හරියටම කියන්න. මොකද මේ මේ පහසුව පිළිබඳ පිනිසත් භාවිතා කිරීම පහසුව පිනිසත් මේ ඒ පාලි භාෂාවේදී ඒ දේවල් වෙනස් කරපු තැන් පෙන්නලා දීලා තියෙනවා මේ බුලට දාන එක කියන එක. ඉතින් ඒක නිසා අපි හරියටම දන්නේ නැහැ මේක ගැන. තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
ડોક્ટર අන්තුදු මේ මාල කතා කරන්නේ තිරුවන් සන්නයි මේ අර දුක්ඛයාගේ නානත්වයේදී ශිප්‍ර විරාගී කියලා කිදින. මොකද ડોક્ટર මතේ මම හරියට මේ શબ્ද කරනක් දන්නේ නැහැ. කයන්නයි හතර 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 විදියකට කියලා තියෙනවා. අර දණ්ඩ විරාගය කියන එක ડોක්ටර් කිව්වා. ඔව්. ශික්ක විරාගය කියන එක. මට ඒක තේරුන්නේ නැහැ මගේ සූත්‍රේ කියවනකොට.
ඔව්. මම මේක දැන් ඉංග්‍රීසි භාෂාවෙන් නම් කියලා තියෙන්නේ ඒකෙන් පෙන්නන්නේ එකක් මේ මේක හිමින් යනවයි කියන එකයි අනිත් එක මේ බොහොම ඉක්මනින් යනවයි කියන එකයි. ඒ කියන්නේ දැන් දුක්ඛය කියන එක එකක් මේ slowly fades වෙනවා අනිත් එක quickly fades වෙනවා කියන එකයි කියන්නේ. හිමින් zero යන එකයි මේ දුක්ඛය වේගෙන් යන එකයි. දැන් සමහර දුක්ඛයන් තියෙනවනේ දැන් අපි හිතමු ඔළුව කැක්මක් එහෙම ගත්තොත් එහෙම අපිට ඒක මේ සාමාන්‍යයෙන් ඉතින් අපි හිතන්න පුළුවන් දවසක් ගිහිල්ලා හරි ඉතින් ඒක මේ වෙලා යනවා කියන එක. දැන් පළක් කාලවලට ඉතින් මේ කැන්සර් වගේ රෝගයක් ගත්තොත් එහෙම ඒ රෝගේ ඉතින් මේ පළක් කාලට හොඳ වෙන්නේ නැහැ. ඉතින් අවුරුදු ගණනාවක් තිස්සේ තියෙනවා. දැන් පළක් කාලට කකුලේ අමාරුවක් තියෙනවා. ඉතින් බොහෝ කාලයක් යනවා නේද? පළක් යව ඉතින් බොහොම quickly මේ යනවා. දැන් අපිට ඇඟට යම්කිසි දුකක් දැනෙනවා නම් ඉතින් ඒ දුක මේ බොහොම මේ ඒ කියන්නේ කායික මොකක් හරි එකක් වැදිලා හරි මොකක් හරි පොඩ වෙලාවකට තියෙන පුළුවන්. වෙලක් ඒවා බොහෝ කල් යනවා. ඉතින් දැන් ඒ වගේම තමයි ඉතින් අපි හිතමු අපි අපාය වාගේ දැනක ඉපදෙනවා නම් බොහෝ කාලයක් දුක් විඳලා තමයි ඒ කර්මය ගෙවිලා ඒක නැති වෙලා යන්නේ. බඳ මේ විදිහට අර ඉක්මනින් වෙනවයි මේ භාග කල් ගිහිල්ලා වෙනවයි කියන එක තමයි එතන පෙන්නලා තියෙන්නේ. දන්ද විරාගය කිව්වහම බොහොම හිමින් ඒ ශීප විරාගය කියලා කිව්වහම ඒක මේ ඉක්මනින්
ප්‍රායෝගික කොටස ගත්තොත් දැන් අපිට කබලින් කර ආහාරය ගැන අපි දැන් අපි සම්මාදිට්ඨිය දැන් එක දුක ගැන මෙහෙ කරගෙන යනකොට එතකොට එතන අර දැන් වැරදි පැත්ත නම් අර ડોක්ටර් කියවනේ හැමතිස්ස සංඥා චිත්ත දෘෂ්ටි උතර සංඥාවෙන් වැරදි සංඥාවෙන් අරගෙන ඒක හිතලා ඒක දෘෂ්ටියක් බවට පත් වෙලා එහෙමනේ දැන් ගැට ගැහි ගිහින් යන්නේ.
ඔව්.
දැන් අනිත් පැත්ත වෙනකොටත් අපිට අපි දැන් සුබයේ කියන සංඥාව දැන් අපිට ටික ටික හරි අසුබ සංඥාව බවට පත් වෙගෙන එනවා. එහෙමනම් අපිට ඒකෙනුත් ඒ චිත්තේමයි ඒකමයි අන්තිමට ওই දෘෂ්ටියක් බවට පත් වෙලා එහෙම ඒක හරි පැත්ත ගන්නවනම්
ඔව් හරි පැත්තෙනුත් ඒ හොඳ දේවල් ඇති වෙන්න පටන් ගන්නවා අපිට. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම දුක්ඛ පටිපදා දන්දා විඤ්ඤාව ආවිතා කරනවා නම් ඒ කියන්නේ ඔය ආහාරේ පටිකූලතා සංඥාව ඊළඟට අසුභ සංඥාව මේ විදිහට භාවිතා කිරීම නිසා ඒ පුද්ගලයා වුණ ප්‍රථම ධානයෙම පුරන්න ගන්නවා. ඉතින් ප්‍රථම ධානයේ මේ ප්‍රතිපන් සතිපට්ඨානිය පුරන්න ගන්නවා. දැන් එතකොට මේ ඔක්කොම දේවල් මේ කලින් සුභයි සුභයි කිය හැටිය දැන් අසුභයි කියන විදිහට ඒ සංඥාවන් නැති වෙලා මේක වැඩෙන්න ගන්නවා. මෙහෙම වැඩිලා ගිහිල්ලා මේකෙන් මේ ප්‍රථම විහරණිය පුරනවා. ප්‍රථම විහරණිය කියලා කියන්නේ මේ දිබ්බ විහාරය කියන එකයි. ඒ කියන්නේ ධ්‍යාන හතර ඇති කරනවා. ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන. මේ විදිහට තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේකෙන් මේ ප්‍රථම සම්මා ප්‍රදානිය පිරෙනවා. ඒ කියන්නේ ඉපදිලා නැති අනු පාපක වූ අකුසල ධර්මයන් පුරන්නේ නැති වෙන්න පවත්වනවා. මෙහෙම කරාම මේ ප්‍රථම ආශ්චර්ය අද්භූත ධර්මයේ කියන එක එනවා. ප්‍රථම ආශ්චර්ය අද්භූත ධර්මයේ කියලා කියන්නේ මේ දුක්ඛ සත්‍ය කියන එක තමයි ප්‍රථම ආශ්චර්ය අද්භූත ධර්මයේ වෙන්නේ. මෙන්න මේකෙන් තමයි මේ ආශ්‍රවය කියන එක නැති වෙන්නේ. දැන් අපි ආශ්‍රවයන් ගැන කතා කළේ ඒ ආශ්‍රවයන් නැති වෙන්නේ මෙන්න මේ දුක්ඛය කියන එක මේවා කිරීමෙන්. දැන් බලන්න අපිට අර මේ ආශ්‍රවය මුලින් ඇති වුණේ කොහොමද? අපි අරක සුබයි කියලා අරගෙන දැන් මේක අසුබයි කියන එක වඩ아가න ගියාම මේ විදිහට ඒ සංඥාවන් වැඩිලා ඒ චේතනාව නැති වෙලා මෙතින්දි දැන් මේ ප්‍රථම ආශ්චර්ය අද්භූතය කියන්නේ දුකයි කියන එක මම මෙනෙහි කරන්න බලන්න හොඳම තැන තමයි හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. හොඳම තැන තමයි කපල යන්නේ. ඒ කියන්නේ ආශ්‍රවය කියන එක තමයි කැපෙන්නේ. පළවෙනි මේ චතුරාර්ය සත්‍යයෙන් ওই ආශ්‍රවයන් හතර තමයි කපන්නේ. දැන් ප්‍රථම සම්මයක් ප්‍රදානියෙන් කැපෙන්නේ මේ ග්‍රන්ථය කියන එක. අපි අර ගැට ගහගෙන ඉන්න එක තියෙනවනේ. ගැට ගහගෙන තියෙන එක දැන් ගලව ගන්නවා තමයි අපි මේ සම්මයක් ප්‍රදානිය කියන්නේ. මේ ඉපදিলা නැති දේවල් අපි ඉපදෙන්න නැති වෙන්න පවත් තමයි. කියන්නේ කාම විතක්යක් එන්න දෙන්නේ නැහැ. මං shopping mall එකට යනවද මං හොඳට මේක පරිස්සම් වෙලා තමයි මම මේ විදිහට යන්නේ වීරිය ඇති කරගෙන. ඒකෙන් අර ග්‍රන්ථයන් කැපිලා යනවා. ඒතර මේ දුක්ඛය මෙනෙහි කරාම මේ ආශ්‍රයන් කැපිලා යනවා. දැන් මේක නිසා මේ ප්‍රථම අදිස්ථානියම ඇති වුණොත් ඒ කියන්නේ සත්‍ය අදිස්ථානිය කියන එක තමයි ඊළඟට ඇති වෙන්න තියෙන්නේ. මේ සත්‍ය අදිස්ථානිය කියන එක ඇති වුණාම ඒකෙන් අර ඕගිය කියන එක කැපිලා යනවා. අර වැරදි පාරේ අර ඕගියක් කියලා තියෙනවනේ මේ වැඩි වෙන ඒවා. ඒක නැති වෙලා යනවා. එතකොට අපි මේ ඡන්ද සමාධිය ඊළඟට ඇති වෙනවා. මේ අදිස්ථානිය හේතු කොටගෙන දැන් මගේ සමාධිය හොඳට වැඩි වෙනවා. ඒ සමාධිය හොඳට වැඩි වුණායින් පස්සේ ඒ කියන්නේ දැන් අපි දන්නවා දුකයි කියලා දන්නවා. ඊළඟට දන්නවා මේ දුක ඇති වුණේ මෙන්න මේ විදිහයි කියන එක දන්නවා. දුක්ඛ නිරෝධය කියන එක එහෙම එකක් තියෙනවායි කියලා දන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ දුක්ඛ නිරෝධය නිබ්බාණය කියන එක මේ සාමාන්‍ය මිනිස්සුන්ට දැනගන්න හරි අමාරුයි. අපි හිතමු ඔය ඕනතරම් මිනිස්සුයෝ ඉන්නවා මේ ලෝකේ ඔය එහෙම එකක් තියෙනවායි කියලාවත් දන්නේ නැති. එතකොට මේක භාවනාවේදී මේක තේරුම් ගත්තාම යම් යම් ආකාරයකට ඒ තේරුම් ගැනීම හේතු කොටගෙන ඉතින් මේ ප්‍රථම අදිස්ථානය එහෙම ඇති වුණාම ඉතින් ඊයකට සතුටු වෙනවා. සතුටු වෙලා දැන් මේ ඉස්සර සතුටු වෙන දේවල් වලින් දැන් සතුටු වෙනවා. මේ ඡන්ද සමාධිය තමයි යා පවත්තන්නේ. මේ ඡන්ද සමාධියෙන් තමයි මේ සල්ලේ කපලා යන්නේ. ඒතර මේ විදිහට මේ හොඳ පාරේදී අර නරක පාරේ තියෙන දේවල් ලොකෝම කැපිලා යනවා. දැන් ඉන්ද්‍රිය සංවරයෙන් විඥානීය විඥාන ස්ථිතිය කැපිලා යනවා. දැන් මම විඥානේ අල්ලගෙන ඉන්නවනේ දැන් මේ අපි මේ පරණ පළවෙනි වැරදි පාරේ ගියාම රාගසල්ලේ හේතු කොටගෙන අර රූපය අල්ලගෙන විඥානේ ඉන්නවා මේක කපාගෙන යනවා මේ ඉන්ද්‍රිය සංවරේ මොකද මගේ ඉන්ද්‍රියන් හේතු කොටගෙන තමයි මේ රූපයන්ගේ රාගය ඇති වෙන්නේ එතකොට ඒ පැත්ත අල්ලගන්නේ නැහැ මේ විදිහට මේ හොඳ පාරෙන් මේ යනකොට අර විදිහටම ඒකට විරුද්ධව හරි දේවල් ඇති වෙන්න පටන් ගන්නවා මම හිතන්නේ ඒක පැහැදිලි කියලා තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද
ડોક્ટર કાર્ટોટ પ્રશ્ન නැත්නම් මේ මාළ තහන්න පුළුවන් දැන් නැ ප්‍රශ්නයක් තව ප්‍රශ්නයක් දැන් මේ හැම එකම මේක බලාගෙන යනකොට මේ සූත්‍රේ තේරෙනවා මේ ස්පර්ශ නිරෝධයෙන්ම තමයි මේක නැවැත්තිය හැකි එකම තැන කියන එක. එතකොට ස්පර්ශ නිරෝධය කියනකොට ડોક્ટર එනේන ස්පර්ශයට මේක දුකයි 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 මොන මොන විලාසයෙන් ආවත් මොන රංගණයෙන් ආවත් මොන ක්‍රමයෙන් ආවත් කොච්චර සුඛයක් වුණත් මේක දුකයි කියලා හිතන එකද ડોક્ટર ස්පර්ශ නිරෝධයේ එහෙම හරිද ස්පර්ශ නිරෝධයේ මේ විදිහට වුණොත්
ඔව් එතකොට ඒ විදිහටම නෙමෙයි දුකයි කියලා හිතලා තමයි ඔක වෙන්නේ ඒක කතාව හරි මම පටන් ගන්නේ දුක්ඛය කියන එක දැනීමෙන් තමයි අර ආශ්‍රයයන් කපාගෙන මේක දිගේ අපි යනවා මෙහෙම ගිහිල්ලා මේ විදිහට මේ අපි තථාගතයන් ඡන්ද සමාධිය ඇති වෙනවා කියලා මේ ඉන්ද්‍රිය සංවරය ඇති වෙලා තවත් දුරට යනවා මේක මේ ප්‍රථම මෛත්‍රී අප්‍රමාණය දක්වා මේක යනවා. ඒ කියන්නේ මටත් දුකයි අනිත් අයටත් දුකයි. කල්පනා කළා අනේ මම මේ දුක් වෙලා ඉන්නවා වගේම අනිත් අය දුක මේ හැමෝම මේ දුකෙන් හැමෝම නිදහස් වෙත්වා කියන තත්වයට ළමගේ මනස ගෙනියනවා. මේ මොකද දුක දැක්කහම. දැන් මම කියන්නේ උදාහරණයක් වශයෙන් කෙනෙක් අපාය දැක්කොත් එහෙම කල්පනා කරන්නේ අනේ මේ කිසිම මිනිස්සෙක් මෙතෙන්ට නම් යවන්න හොඳ නැහැ. ඕනම තරහකාරයෙක්වත් මෙතෙන්ට යවන්න හොඳ නැහැ කියන තත්වයට ඒක ඇති වෙනවා. ඒ වගේ තමයි මේ දුක දකින මිනිස්සයා මේ වගේ දෙයක් අනේ කාටවත් වෙන්න එපා කියන தත්ත්වෙට මනස යනවා. මේ විදිහට ඒක පවත්තුම. ඉතින් මේ 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 විදිහට පැවැත්වීමෙන් මොකද වෙන්නේ? මේ ප්‍රථම මෛත්‍රිය ප්‍රමාණිය ගිහිල්ලා දැන් අපි මේ මේ පාරේ තියෙන දැන් මේ පළවෙනි පාර අපි ටිකකට ඉස්සලා කතා කරේ මේ දිබ්බ විහාර පාර මේ තියෙන දිබ්බ විහාරයේ තියෙන එක. ඊළඟට මේ මේ පාර ගිය මනුස්සයා ඊළඟට තව හොඳ පාරකට යනවා. ඒ හොඳ පාර තමයි මේ දුක්ඛ පිටිපද කිප්පා විඥාවෙන් පටන් අරගෙන මේ දෙවිනි දානි දෙවිනි සතිපට්ඨානි ඔහොම ගිහිල්ලා යා චිත්ත සමාධියෙන් ඇති කරගන්නවා. කරුණාවෙන් අප්‍රමාණයට යනවා. ඊළඟට යා තුන්වෙනි පාරට යනවා. තුන්වෙනි ධානි. තුන්වෙනි ධානි ඉඳන් ওই විදිහට වැඩි කරලා එතකොට මුදිතාවෙන් අප්‍රමාණයට යනවා. ඒ කියන්නේ වීරිය සමාධිය ඇති කරගන්නවා. ඊළඟට මේ පුද්ගලයා හතරවෙනි පාරට යනවා. චතුත්ත ප්‍රතිපදාවෙන් ඉන්න සතර සතිපට්ඨානිය වඩන ඉතින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන මේ චතුත්ථ ප්‍රතිපදාව තියෙන ඒ පාරේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හිම ඒක ඒ ආචාර්ය අද්භූත ධර්මයේ ඒක වඩන. ඉතින් උපසමාධි ස්ථානිය ඇති කරගෙන ඉතින් ඒකේ මේ මනසා සමාධිය ඇති වෙනවා. එතකොට මේ විදිහට සමාධියෙන් ඇති වෙන්න ගත්තහම දැන් මේ පුද්ගලයාගේ මනස බොහෝම පිරිසුදුයි. එතකොට මේ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා මුලින් දැන් අපි රූපේ නම් බැලුවේ රූපය ගැන දැන් අන්තිමටම එපා වෙලා අර අනිත් පාරවල් වල යනකොට මේ වේදනාවත් අයින් කරනවා වේදනාවක් වැඩක් නැහැ කියලා. මේ විදිහට මේ එකින් එක අයින් කරගෙන අයින් කරගෙන අයින් කරගෙන ගිහිල්ලා අන්තිමට මෙයා නිරෝධ සමාපත්තිය දක්වාම ගමන් කරනවා. ඒ කියන්නේ මේ එකමක්වත් ස්පර්ශ වෙන්න දෙන්නේ නැහැ. එතකොට දැන් රූපය අයින් කරලා වේදනාව අයින් කරලා හත්වෙනි ධානයට යනකොට සංඥාවයි කියන එක දන්නවා. අටවෙනි ධානයට යනකොට මේ සංඥාවනොත් එපා කියලා මේ සංස්කාරයන් අර කලින් තිබිච්ච ප්‍රමාණයෙන් විතරයි තියෙන. දැන් බලන්න එකින් එකට අයින් කරගෙන අයින් කරගෙන යනවා. ඒ කියන්නේ චේතනාවක්වත් පවත්තන්න කල්පනාවක් නැහැ. අන්තිමට මේ සංඥා චේතනා කියන දෙකත් අයින් මේ සංඥාව වේදනා කියන දෙකමත් අයින් කරනවා. ඒතර මේ දෙකමත් අයින් කරලා එයා නිරෝධයට යනවා. ඒතර මේ විදිහට තමයි එයා යන්නේ. ඒතකොට එතෙන්දි තමයි ওই සම්පූර්ණ නිර්වාණය කියන එක එතන ඒක ඇති වෙන්නේ සංඥාවේ නිරෝධය. නැත්තම් සංඥාව නිරෝධ වෙන්නේ නැහැ. නැත්තම් වෙන්නේ අපි මේ සංඥාව නිරෝධ වෙන පාරේ අපි යනවා. අපි හිතනවා දැන් ওই කතාවේදී පෙන්නුවේ ඒ කැමැත්තක් ඇති වෙනවා. මේක දුකයි කියන එක කල්පනා කරලා මේක කොයි ආකාරයට කරත් මට මේ දුක ඇති වෙනවා. කියන්නේ මේ ස්පර්ශය ඇති වුණොත්ින් මට ඇති වෙනවා. ඒකට ඒක නිසා මේ ස්පර්ශ නිරෝධය සඳහා කැමැත්ත ඇති වෙනවා. දැන් ස්පර්ශ නිරෝධය වුණ ගියහම අර මේ අන්තිමට නිර්වාණයම තමයි ඉතුරු වෙන්නේ. නිර්වාණයට විතරයි යන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මේවායි අයින් වීම තමයි මේ නිර්වාණය කියන එක වෙන්නේ. ඉතින් මේ විදිහට ඒක වෙන්නේ මේක නැතුව මේ අර එහෙම හිතපු ගමන් ඒක වෙන්නේ නැහැ. අර ඒ ධානයෙන් ධානයට ඒක අර හිතීම හේතු කොටගෙන තමයි ආරම්භ වෙලා ඒක යන්නේ. අපිට කෙනෙකුට බෑ මේ ස්පර්ශයේ කියන එක නැති කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අර ওই ක්‍රමයට අර දැන් තථාගතයන් වහන්සේ පෙන්වන්නේ අර පුත්තමාංශ සූත්‍රයේ මේක මේ හැම ගහපු හරකෙක් වාගේ. හැම ගහපු හරකෙක් නිත්‍ය ළඟට ගිහිල්ලා හිටියද ඒ සතාවට එතන ඉන්න හතු කරනවා. වතුරට බැස වතුරින් මාළු කරනවා. කොහේ ගියත් මේක බෑ. ඒ කියන්නේ අපේ අස්කන්නාසාදී ඉන්ද්‍රියන් 6 තියෙනකම් මේක මේ ප්‍රශ්නේ තියෙනවා. ඒක නැති වුණොතින් තමයි මේක නැති වෙන්නේ. ඉතින් මේක තේරුම් ගැනීම තමයි මේකේ වැදගත්කම. මොකද ඒකත් එක්ක හැපිලා ඒක කරන්න බෑ. ඒ සඳහා තියෙන ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් තමයි කෙනෙකුට කරගන්න පුළුවන්. තෙරුවන් සරණයි.
ඉතින් ડોක්ටර් මුත්‍රි. ડોක්ටර් ලාලී කාටි කතා
කරන්නේ. කියන්නේ.
දැන් අර මේ සුනිල් මහත්තයා වගේ ඇයි කියලා ස්පර්ශය නැති එක ඉතින් මට හිතෙන්නේ දැන් පරිච්ඡසමුප්පාදී ගත්තාම බුදුහාඳුර ඇත්තටම ප්‍රස්සපච්චය වේදනා කියලා එතන වේදනාව විස්තර කරන හැම තැනකම තියෙනවානේ චක්කු සම්පස්ස සෝත සම්පස්ස කාණ සම්පස්ස ජීවා සම්පස්ස කාය සම්පස්ස මනෝ සම්පස්ස කියලා ඉතින් වේදනාව විස්තර කරන හැම තැනකම සූත්‍රවල මේ ආයත හයතම තියෙනවානේ
එතන මේ ස්පර්ශයෙන්
තොරයි දෙයක් නැහැ නේද? ඒ කියන්නේ මොන විදියට මොන කොහින් ආවත් මේ ආයතනයක් කරහමයි මේ ස්පර්ශය ආයතනයකට ස්පර්ශය ඇති වෙලා ස්පර්ශය හරහාමයි හැම වේදනාවක්ම එන්නේ නේද ડોක්ටර් ලාලි?
ඔව් ස්පර්ශයෙන් තොරව මේක ඇති
වෙන්නේ නැහැ.
ස්පර්ශයෙන් තොරව මේක ඇති වෙන්නේ නැහැ. නමුත්
අර ඇති වෙන්නේ
නමුත් එතෙන්දී දැන් ඊළඟට බලන්න ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවයි කියනකොට තථාගතයන් වහන්සේ එතෙන්දී ස්පර්ශය ගැන කතා කරන්නේ නැහැ. වේදනාව නිරුප්පල පෙන්නන්නේ. ඒ එහෙම පෙන්නන්නේ එතෙන්දී ස්පර්ශය නැති නිසා නෙමෙයි. ඒ හැම චිත්තයකම ඔය පටිච්චසමුප්පාදේ හැම චිත්තයකම මේ කොටස් තියෙනවා. එක එක කොටස් තියෙනවා. ඒ කියන්නේ සංඥාව, වේදනාව, ස්පර්ශය, චේතනාව ඊළඟට ජීවිත ඉන්ද්‍රිය ඒකාග්‍රතාව ඒ හතක් ඕනම චිත්තයක පවතිනවා. ඒක නැතුව පවතින්නේ නැහැ. නමුත් එතෙන්දි වැදගත්ම උදේ තමයි ලොකුම දේ තමයි තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. මේක නිසයි මේ පුද්ගලයා මෙතෙන්ට යන්නේ. හැම කෙනෙක්ටම ප්‍රත්‍ය වෙලා තියෙන හේතුව නෙමෙයි ප්‍රත්‍ය වෙලා තියෙන සාධාරණ ධර්මය වෙලා තියෙන්නේ මෙන්න මේ මේකයි කියන එකයි පෙන්වලා තියෙන්නේ. එතකොට එතෙන්දි ඒ ඉලිප්පිය යුතු දේ උස්කල පෙන්විය යුතු දේ තමයි තථාගතයන් වහන්සේ මේ දේශනා කරන්නේ. ඒක නිසා ඉතින් ඒ
මටත්
ලියනකොට ඒක වෙච්ච දෙයක් වෙන්නත් පුළුවන්. නමුත් ඒකේ ගැටලුවක්
නෑ. අඩුවක් කියලා මට තේරෙන්නේ නෑ. ඒක මම හිතන අඩුවක් නෑ කියලා. මොකද හැමතැනම පස්සපත් වේදනා කියලා හැමතැනම වේදනා විස්තර කරන තැන්වල සම්පූර්ණයෙන්ම කතා කරන්නේ ස්පර්ශය ගැන.
ස්පර්ශය හේතු කොටගෙන තමයි
සිද්ධ. ඒකින්ද මට හිතෙන්නේ නෑ තමයි කියන්නේ අඩුවක් තියෙනවා කියලා. තෙරුවන් සරණයි ડોක්ටර්.
තව ප්‍රශ්න තියෙනවද?
තව කාටවත් කමන්නේ නැද්ද? කමන්නේ ප්‍රශ්නයක්
නැහැ.
ඔව්. දැන් මේ අපි දැන් සම්මාදිට්ඨි භාවනා කරගෙන යනකොට අරියත්ථංග මාර්ගයේ දැන් සම්මාදිට්ඨිය තුලම අපි හිත රඳවනකොට අපිට ඉතර සමුදමේ අවස්ථාවකින් දැන් දෙවෙනි ස්ටෙප් එක අපි සම්මා සංකප්පයට ආවමනේ රැලිස්සු ඇත්තටම කියනනම් භාවනාව කියලා පටන් ගන්නේ.
එහෙම නේද? නැහැ සම්මාදිට්ඨියේදීමයි භාවනාව පටන් ගන්නෙ. සම්මාදිට්ඨියේදීම තමයි භාවනාව බොහොම තදින් අපි ගෙනියන්නේ. ඉතින් සම්මාදිට්ඨියෙන් ගිහිල්ලා ඒ සම්මාදිට්ඨියේ දෙවෙනි සත්‍යයට එනකොට තමයි ඔය සම්මා සංකප්පය වෙන්නේ. ඒ කියන්නේ සම්මාදිට්ඨියේදී එක්කෝ අපි අර පංච උපාදානස්කන්ධයේ සමුදය අස්තංගමේ බලන්න ගත්තාම ඔන්න නෙක්ඛම් මේ පැත්ත ඔන්න එන්න පටන් ගන්නවා. මොකද මේක නැති වෙනව නම් තමයි මට මේක නැති වෙන්නේ. මං අභිනන්දති අභිවදති මේක කරන්නේ නැත්තම් විතරයි මේක වෙන්නේ කියන එක කල්පනා කරාම තමයි ඔන්න නෙක්ඛම් මේට යන්නේ. එහෙම නැත්තම් එහෙම බැලුවේ නැත්නම් අපි හිතමු පංච උපාදානස්කන්ධේ දුකයි කියලා මේ දුක වශයෙන් බලලා ඊට පස්සේ අපි හිතමු සමුදය ධර්මයේ බලනවා කියලා. ඒ සමුදය ධර්මයේ බලනකොට ඒ කියන්නේ තණ්හාව නිසා මේක ඇති වෙන්නේ කියන කල්පනා කරාම කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා. ඒ තණ්හාව නිසා නම් මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ මම මොකටද මේ ප්‍රශ්නේ ඇති කරගන්නේ එහෙමනම් මම මේ කාමයෙන් අතහරින්න ඕනි කියලා අන්න එහෙම හිතනකොට අන්න එකම සංකප්පය කියන එක ඇති වෙනවා.
එතකොට දැන් සම්මා සංකප්පයට තරහා අපි දැන් මම මේ ඇත්තම මේ ප්‍රශ්නේ අහන්නේ නැති තර අද කිව්වනේ සම්මා සංකප්ප සම්මා සමාධිය භාවිතින් දුක වේදනාවෙන් ගැලවීම කිය. එතකොට එතන අර දැන් සම්මා සංකප්පය අපි දිගින් දිගට බලනකොට එතන දුක අපිට දුක වේදනාවත් බලන්න පුළුවන් මං බලාගෙන යනවා හරි ඒක. එතකොට ඇත්තම දුක වේදනාවනුත් එතකොට
මෙහෙමයි දැන් උතන තියෙන්නේ ඕක මේ අපි ඔය යන පාර හරීම මේ මේ හිතා ගන්න අමාරුයි. අමාරුයි කියලා කියන්නේ මේ එක එක වෙලාවට අපි බොහොම වේගෙන් ඔය සම්මා සමාධිය දක්වා ගමන් කරන අවස්ථාවල් තියෙනවා. ඒ කියන්නේ ওই පාරවල් ටික ඔක්කොම මොකද අර Taman ඊට ඉස්සෙල්ලා එදා දවස තුල හරි කලින් වඩලා තියෙන දේවානු පෙරහුරුව නිසා එක සංසාරක පුරුද්ද වෙන්න පුළුවන්. ඒ වන නිසා අපි එක පාරට ගමන් කරනවා. එතකොට අර ඉන්න තැන හොයාගන්න බැරි තත්ත්වයට තියෙනවා. අවස්ථාවල් තියෙනවා. එතකොට ඒ කොහොම වුණත් ඒක ඇති ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ සම්මා සංකප්පය කොහොම හරි ඇති වෙලා එතකොට සම්මා සමාධිය දක්වා ඒ ප්‍රමාණයට ප්‍රඥාවන් සහිතව ගිහිල්ලා ඉන්න පුළුවන්. සමහර වෙලට මුගාක් වෙලාවට සම්මා සංකප්පයෙන් අපි ඉන්න අවස්ථාවල් තියෙනවා. මේ නික්කම් මේක තමයි දුක මේකෙන් මං අයින් වෙන්න ඕනි මෙහෙමයි කියලා. එතකොට ඒක නිසා වුණ මේ අර නිරෝධය පැත්තට ගමන් කරනවා. දුක්ඛ නිරෝධය පැත්තටත් ගමන් කරන අවස්ථාවල් තියෙනවා. ඒකින්ද හරි අමාරුයි මේ ආරියෂ්ටායක මාර්ගයේ තමන් ඉන්න තැන කියන එක මේ හොයාගන්න. ඇත්තම කියනවා නම් මේ ඒ කියන්නේ කාලයක් ගිහිල්ලා පුරුදු වුණාම අර සම්මා සමාධියට ගිහිල්ලා ඉන්නවයි කියන එක හොඳට පැහැදිලිව පේනවා. කාලයක් ගිහිල්ලා හොඳට පුරුදු වුණාට පස්සේ එතෙන්ටම තමයි යන්නේ. මේ පටන් ගත්ත ගමන් සම්මා දිට්ඨිය මතක් කරනකොටම සම්මා සමාධියට ගිහිල්ලා ඉන්න අවස්ථාවන් ඕන තරම් තියෙනවා. ඒක තමයි හුඟා පුරුදු වුණාම තියෙන්නේ. ඒකට එහෙම වුණත් එතනින් මේක නතර වෙන්නේ නැහැ. මොකද එහෙම සමාධියට ගිහිල්ලා ගත කරපු පුද්ගලයා ඊළඟට කල්පනා කරනවා නම් ඒ භාවනාව ඉවර වෙලා හරි කමක් නැහැ. ඊළඟ දවසේ ඒ දවස තුල කල්පනා කරනවා මෙන්න මේ තරම් කුණු ගොඩවල් මගේ තියෙනවා නේද මම මේව අයින් කරන්න ඕනි කියලා අන්න වීරිය ඔන්න ආපහු එනවා. වීරිය ආපහු එලා ඊළඟ දවසේ භාවනා කරාම අර සමාධියට ගියාට සමාධිය නතර වෙලා ඉන්නේ අර මුලින් නැති කරගත්ත වීරිය නිසා. අර ඊට ඉස්සෙල්ලා ඒ දවස තුල ගත කරපු වීරිය නිසා දැන් මේ පුද්ගලයා ඔන්න දැන් අර සමාධියාව සමාධියෙන් අල්ලගෙන ඉන්නේ නැතුව අර වීරයෙන් තු මේව අයින් කරන්න පටන් ගන්නවා. එතකොට දැන් මේ විදිහට මේව අර සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති කියන එක මේ අර එකට ගමන් කරනවා. මේ තුන ගමන් කරන්න ගන්නවා. ඉතින් ගමන් කරන අණුව මේක කොයි විදිහටද කරකෙන්නේ කියන එක අණුව තමයි අර ඒ දිගින් දිගටම මේ ගමන් කරන්නේ. මම පැහැදිලි කරන්න උත්සාහ කළේ මේ සම්මා සංකප්ප සම්මා සමාධි කියන දෙකෙන් මේ දුක වේදනාවෙන් අපිට ගැලවෙන්න නම් මේ දෙක තියෙන්න ඕන. දුකේ කියන එක තථාගතයන් වහන්සේ කියන්නේ සල්ලයක් කියලා හිතන්න කියලා. මේ කියන්නේ මේ දුක සුඛ වේදනාව කියන එක දුකයි කියලා හිතන්න කිව්වා. එතකොට දැන් දුකයි කියන එක ගත්තොතින් එහෙම දුකට කිව්වේ සල්ලේ කියලා හිතන්න කියලා. එතකොට ඒව නැති වෙන්නේ මේ ඒ සමාධි ටිකෙන්. ඒ කියන්නේ චitte භාවිත චitte. එතකොට භාවිත චitte කියලා කියන්නේ මේ සම්මා සංකප්පේ සම්මා සමාධි කියන එක. එතකොට මේ දෙක භාවිත කරගෙන තමයි අපිට මේ දුක නැති කරගන්න පුළුවන්. හරි ගැඹුරුයි කියලා කියන්නේ මේ මම කියන්නේ මේකයි. මේ අපි හුඟාක් වෙලාවට එක්ක සම්මා දිට්ඨි සම්මා සංකප්පේ හරිය තමයි හුඟාක්ම ඉන්නේ. මේ දැන් මම අවුරුදු 11ක් 10කටත් වැඩි මම හිතන්නේ මේ ආරියෂ්ටාංග මාර්ගයේ මම දාම දන්නවා මම මේ සම්මා වාචා සම්මා කම්මන්තේ හරිය මේ තාම මේ යන්තමින් අල්ලන්නේ. මේ කියන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්පේ තව කොච්චර නම් තියෙනවද කියන එක කල්පනා වෙනවා. මෙච්චර කාලයක් ගිහිල්ලා. මේ කියන්නේ මේ කොටස මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් ආම්බෝක මොකද්ද සම්මා සංකප්පය මේ සම්මා වාචා සම්මා කම්මන්ත කියන එක. ඒ හරිය තමයි ගැඹුරුම බුද්ධුම ගැඹුරක් තියෙන්නේ. ඔය මේ පෙන්වන්න පුළුවන් ඉතින් මේක උන්ගතම මේ ඒ කියන්නේ පැටලෙන්න පුළුවන් නිසා මම වැඩි කියන්න යන්නේ නැහැ. හරිම අමාරු හරිය තමයි ඒ හරිය භාවනාවෙන්. මොකද දැන් අපිට අපි අපි නිතරම හිතනවා අපිට මම පොඩි උදාහරණයක් පොඩි දෙයක් පැහැදිලි කරන්න. දැන් අපි දන්නවා අපිට මේ මනසේ තියෙනවා මේ දැන් සුඛය කියන එක තියෙනවා කියන්නේ. සුඛය කියන එක අපේ මනසට පෙළක් වෙලාට බොහෝම මේ එන එන ඉන්න ගතිය තියෙනවානේ. මේක හොඳයි කියන එක. මේක ඒකටම යන ගතිය තියෙනවානේ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ සුඛය කියන එක අපි අල්ලගෙන මේ විදිහට මේ ඉන්නේ. අපේ මනසට එන එන ওই තියෙන තත්ත්වයේ තියෙන්නේ. මේ හේතුව තමයි මේ භාවිත කාය නැතිකම කියලා. දැන් බලන්න මේ මෙතන කියන්නේ සුඛය භාවිත කාය නැතිනිකම නිසා කියලා තියෙනවා. එතකොට දැන් මේ භාවිත කාය කියලා කියන්නේ මොකද්ද? භාවිත කාය කියලා කියන්නේ සම්මා කම්මන්ත සම්මා ජීව කියන දෙක. දැන් මේ දෙක එකපාරටම කෙනෙකුට බලුවහම පේනවා මේක කොහොමද මේක සම්බන්ධතාවයක් තියෙන්නේ කියලා. මේක හරි ගැඹුරුයි මේ ආරස්ඨායික මාර්ගයේ මේක බලනකොට. දැන් බලන්න දැන් මේ සුඛේ කියලා කිව්වහම ඇත්තම කියනවනම් මේ දෙවෙනි පාර කල්පනා කරන්න. ආහාරයේ දෙවෙනි පාර. දැන් අපි මොකක් හරි කෑමක් කාලා තිනවා මේ කෑම අපිට මොන ස්පර්ශ වෙනවා කියලා හිතන්නකෝ. ඒ වු නැත්තම් පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයාව අපිට දකින්න හම් වෙනවා. මේ මෙතනද තියෙනවා අපිට විපල්ලාසයක්. මොකද්ද සංඥා විපල්ලාසය? මේ දුක්ඛ වෙච්ච දේ සුඛයි කියලා ඔන්න සංඥා විපල්ලාසයක් තමයි අපිට තියෙන්නේ. මේ සංඥා විපල්ලාසයෙන් නිසා අපිට පොපදීසේ පෙන්නනවා මේක නිසා තමයි ද්වේෂය ඇති වෙන්නේ කියලා. එතකොට ද්වේෂයට හේතුනේ සංඥා විපල්ලාසය. එතකොට ස්පර්ශ ආහාරය සංඥා විපල්ලාසය මේකෙන් ඇති වෙන්නේ ද්වේෂය. ඒ ද්වේෂය ඇති වුණායින් පස්සේ දැන් බලන්න ද්වේෂයම අපි තුල පවතින්නේ මොකද? අපි මේ සත්තු මරනවා, හොරකම් කරනවා. අන්න ඒ වගේ දේවල් අපි කලින් කරලා තියෙනවා. දැනුත් කරනවා නම් ඒක තවත් පවතිනවා. අර ඒව කරපු නිසා තමයි මේක පවතින්නේ. දැන් මා තුල ද්වේෂය පවතින්නේ නැහැ. මම ඕක කරන්නේ නැහැ. දැන් ඕක තරහ ගිය වෙලාවට බලන්න ඕගොල්ලන්ගේ මනසෙන් මේ කෙනෙක්ව නිකන් මේ මරන්න ගහන්න වගේ මානසික තත්ත්වයක් තියෙනවා නේද කියලා. අර කරන්නේ නැතිකම විතරයි තියෙන. මොකද බුදුහාමුදුරුවෝ කිව්ව නිසා. ඒ නිසා අල්ලගෙන ඉන්නවා. එහෙම නැත්තම් මේක මැරේ වාගේම තත්ත්වයට මනස යන අවස්ථාවන් හොඳට කල්පනා කරලා බලුවොත් පෙනේවි. මට හරියට කරදර කරනවා මේක මේ විදිහයි මේ මෙහෙමයි කියලා මේ ප්‍රශ්නේ තියෙන පුළුවන්. බලන්න අර කය භාවිතා කරලා නැති නිසා තමයි මේ ද්වේෂයට ගිහිල්ලා ද්වේෂය ඉන්නේ. ඒකට ද්වේෂයට යන්න හේතුනේ මොකද්ද? පටන් ගත්තේ සුඛය. ඒ සුඛය නැති වෙලා යනවා. අපි කියුවේ අර ඒත්ක්වේක් එකක් හරි මොකක් හරි එකක් වුණායින් පස්සේ මේක කැඩලා බිඳලා ගියාම මෙයාට දුකක් ඇති වෙනවා. අර දැන් සුඛය තමයි අපි අල්ලගෙන ඉන්නේ. දෙවෙනි පාරදී අපි අල්ලගෙන ඉන්නේ මේ සුඛ වේදනාව. ඒතර සුඛ වේදනාව අල්ලගෙන ඉන්නකොට මේක අපේ මනසේ පවතින්නේ මොකද? මේ භාවිත කාය නැති කම්widetilde ඒ තරම් හරි ගැඹුරු දෙයක් මේක හිතන්න හිතන්න මේ ඉවරයක් කරගන්න බෑ. ඉතින් ඒ නිසා මම දැම්ම කියන්නේ නෑ ඕගොල්ලන්ට මේ හරිය හිතන්නේ කියලා. මේ විදිහට හිතන්නේ කියලා. නමුත් සම්මා දිට්ඨි සම්මා සංකප්ප ඒ හරිය තමයි ගාක්ම ආරම්භයේදී කෙනෙක්ගේ භාවිතා කරන්නේ භාවිතා කළ යුතු දෙය හැටියට එන්නේ. ඉතින් පටන් ගත්තාම ඉතින් ආරියෂ්ටාංග මාර්ගයේ තියෙන ගුණේ තමයි අතනින් පටන් ගත්තාම Taman දන්නේම නෑ ඕකේ යම. දිගින් දිගටම යනවා. ඉතින් ඔය පෙනීවි නිකන් කැපි කැපි යනවායි කියලා පළවත් දේවල් මම මේ දේවල් කරනවා මේ දේවල් මම අතහැරලා දාන්න ඕනේ මේව වැඩක් නැතේ කියලා සටන් කරන්නේ නැතුව දන්නේම නැතුව Tamanගේ මනසින් ඒ හොඳ දෘෂ්ටි නැති වෙන පටන් ගන්නවා. සම්මාදිට්ඨිය නැති වෙන පටන් ගන්නවා. ඒ පාරේ හොඳකම තථාගතයන් වහන්සේගේ දක්ෂතාවය ඉතින් ඒක මේවා කරපේද. නමුත් මේ සම්මා කම්මන්ත සම්මා ආජීවය හරියට එනවා කියන්නේ හරිම ගැඹුරුයි. බුදුමාහාකාර ගැඹුරක් තියෙනවා. ඒ වගේම
දෙවන තන්න ඉදන් කියනවා සන්තෝෂයි. ඒ කියන්නේ ලලිත අපිට ඇත්තටම අර ඇතුලේ ඇඟේ ඇතුලේ ටෙන්ඩෙන්සි එකක් තියෙනවා අරවා කරන්න.
නොකලයි. බුදුමාහාකාර විදිහට තියෙනවා. ඒ කියන්නේ අපි සංස්කාර ස්කන්ධයේ විසින් නැවතත් අපි මේවා පුරුදු කළා. දැන් අපි පුරුදු වෙලා තියෙන ගැහුවොත් ගහන්න බන්නුත් බනින්නනේ. ওই විදිහට තමයි අපි පුරුදු වෙලා ඉඳලා තියෙන්නේ. එතකොට දැන් මේ ටෙන්ඩෙන්සි එක මේ විදිහටම තමයි බලපාන්නේ. එතකොට දැන් මේ තරහ ගිහිල්ලා ඉන්න වෙලාව දැන් සුඛයේ තිබිලා ගිහිල්ලා තින් මේක කඩාගෙන පාත් උනායින් පස්සේ තින් දුක්ඛ වෙලා ගිහිල්ලා තින් ඒකින් අර ඇති වෙනෝනේ ද්වේෂය ඇති වෙලා දැන් අපි දෙවිනි නරක පාර ගන්න නෙමෙයි කියන්නේ. ඉතින් දෙවිනි නරක පාර ගියේ මිනිස්සයා දැන් මේ ද්වේෂයේ සහගතෝ එයා ඉන්නේ දෝෂ සල්ලේ. දෝෂ සල්ලේදී අල්ලගෙන ඉන්නේ අර සුඛ වේදනාව. ස්පර්ශය නිසා ඇතිවෙච්ච සුඛ වේදනාව අල්ලගෙන තමයි යාගේ මනස පවතින්නේ. ඉතින් ඒ ද්වේෂයෙන් ඉන්න තාක්කල් අපි අර ද්වේෂයේදී පුරුද්දට ද්වේෂය ඇති වෙන්න කරපු දේවල් තියෙනවනේ අතීතේ. අන්න ඒවා ටික මතුවේ. ඒ අනුව ඉතින් මේක බුදුමාකාර රෝගයක්, මේක මහා විශාල රෝගයක්. මොකද අපි මේක ඉතින් තථාගතයන් වහන්සේ මේ ධර්මයේ මේ තරම් ගැඹුරුයි කියලා දේශනා කරන්නත් බැරි තින් කල්පනා කළ ඉතින් මෙන්න මේ වගේ හේතු නිසා. මොකද මේක මේ අපි හුඟාක්ම පටලෝගත්ත දෙයක් තමයි මේ මේ සුඛ වේදනාව නිසා අපි තණ්හාව ඇති වෙනවයි කියන එක විතරමයි අපි හුඟාක්ම තදින් බැලුවේ. මේ සුඛ වේදනාව නිසා අපිට ද්වේෂය ඇති වෙනවයි කියන එක එහෙම අපි වැඩිය කල්පනා කරේ නැහැ. ඉතින් මේ වගේ මේ ගැඹුරු ධර්මයක් මේක. ඉතින් හැබැයි මුල පටන් ගත්තාම ඉතින් ක්‍රම ක්‍රමයෙන් ඊටු ටික යවෙනවා. තෙරුවන් සරණයි.
ලලිත් මේ ලලිත් මං ලලිත් දැන් කීපේ හොඳට අහගෙන ඉන්නේ. ඇත්ත වශයෙන්ම බලාගෙන යනකොට මේක අපිට තියෙන කොයි වෙලේස්ම ඇකිතරම් සතිය මේ වඩාගන්නේ කියන්නේ හැම පුළුවන් 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 වෙලාවට එන්නේ එක වැඩි කරගෙන ඉන්න එකයි අධෛර්යමත් නොවෙන එකයි. අධෛර්ය වෙන්න දේවල් වෙනවා. අධෛර්ය වෙන්නේ නැතුව අරමුණ කරා ගමන් කරන්න හොඳට සිත ධෛර්යමත් කරගෙන යන්න ඕනේ. ඉතින් හරියට වැටෙන දැන් තියෙනවා. ඉතින් ඒව වැටෙන්නේ නැතුව යන්න එකයි අපි
ඒක තමයි පවත්වන්න ඕනේ. සතිය පවත්නකන් සතර සතිපට්ඨානේ පවත්නවා නම් ඉතින් ඒක හේතු කොටගෙනම ඉතින් අපිට ඔක්කොම ඉතින් සප්තබොජ්ජංගේ දක්වාම වැඩෙනවානේ. ඉතින් ඒක ඉන්නකන් අපි හොඳයි. සතිය නැති වෙච්ච ගමන් අපි අන්න අර වැටෙනවා. අර කිව්ව වැටෙන්න තමයි වැටෙන්නේ. ඉතින් ඒ වැටෙනවයි කියන එක දැනගන්න ඕනේ. ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කළානේ ඉතින් මේක එක පාට නැති කරගන්න පුළුවන් එකක් නෙමෙයි කියලා. දෙහිමින් ක්‍රම ක්‍රමයෙන් නැති කරගන්න පුළුවන් එකක්. ඉතින් අර ගාක් මහන්සි වෙන්න ඕනි. මොකද මේ ස්තරහාගෙන බැලුවාම ඉතින් බොහොම අපි දන්නේ නැහැ නේ ඉතින් தත්ත්වය එන්නෙන්නම ඉතින් මේ නරක වෙන බවුනේ මේ අපිට පේන්නේ. ඉතින් බුදු ධර්මයේ යටට යන එකමනේ වෙන්නේ. දැන් අපිට මිනිස්යන්ට පේනවා ඉතින් බුදු ධර්මයේ හරි උඩට ආවා වගේ කියලා. නමුත් අනිත් පැත්තට මේ ඒ කියන්නේ බොහොම ටික දෙනෙක් ඉතින් මේක අල්ලගෙන යනවා. ඉතින් මේ ධර්මය එන්නෙන්නම ඉතින් විනාශ වෙන එකම තමයි වෙන්නේ ඉස්සරහට. ඉතින් ඒ වුණායින් පස්සේ ඉතින් බොහොම ධර්මයි. ඉතින් ඒ නිසා තමයි අර මහන්සි වෙන්න ඕන. බුලුවන්තරම් මහන්සි වෙලා ඉතින් කරගෙන යන්න ඕන. සතිය පවත්නවා නම් ඉතින් ඒකම තමයි යන්නේ.
තිරුවන් තරණයි.
තිරුවන් සන්නයි. කාන්ති.
ડોક્ટર ලාලිත්. මම ડોક્ટર ලාලිත් කියවනේ අර සුඛ වේදනාව සල්ලයක් ලෙස බලන්න ඕන කියලා. ඉතින් දැන් මං අන්ත උදේ මං ડોક્ટર ලාලිත් දැන් ඉපදෙක
sorry සුඛ වේදනාව නෙමෙයි සල්ලේ. සුඛ වේදනාව දුක හැටියට බලන්නේ හිතන්නේ කියලා කිව්වා. සුඛයි කියන්නේ දුකයි.
සුඛ වේදනාව
දුක වේදනාව සල්ලේ හැටියට කියන්නේ හිතන්නේ කිව්වා.
සුඛ වේදනාව දුකක් හැටියට නේද? ඔව්. දැන් ડોક્ટર රණතුංග දැන් මම කියමු සාමිස සුඛයක්. ඒ කියන්නේ දැන් අද ડોક્ટર රණතුංග නිබ්බේධක සූත්‍රය කරන නිසා මට ත්‍රිපිටකයෙන් නැති නිසා මම උදේ දැන් නිබ්බේධක සූත්‍රයේ CD එකක් අහන්න ගත්තා. දැන් පුදුම සතුටෙන් මම ඒක අහහා ලියලිය ඉන්නවා. දැන් මට අනිවාර්යෙන් ඒක බලුවම නම් මේයි ස්පින් මොඩ. එතකොට මට නිකන් හිතට ලොකු දැන් මම යන්නේ අර මේක තියෙන සුඛේ මට දැන් නැහැ. නැති වෙලා මම දැන් ගැටීමකින් තමයි එළියට බැස්සේ. දැන් ඒ වගේ වෙලාවට කොහොමද?
මොකකින්ද ගැටීමක් ඇති වුනේ?
ඒ කියන්නේ මට දැන් ආරක නවත්තල තමයි යන්න උනේ. දැන් මං හතරින් සතුටෙන් ඒක අහහා හිටියා. මං එතකොට සාමිස සුඛයක හිටියත් ඇත්තට මේක අහලා හොඳට අවධානය ලියාගෙන ලියාගත්තා. අහා ඒ ඉන්නකොට 9ට මම අනිවාර්යයෙන්ම 9 වෙනකොට යන්න ඕන. ඒතර මොකුත් නැති නිසා. ඒතර මං යන්නේ අර නිකන් ගියේ නිකන් අකමැත්තකින්. හේතුව උනේ මට ගෙලක් දේවල් ඉතින් අමතක වෙලා. ගන්න ඉතින් ඒ වගේ අනිතෙන්දී දැන් නිරාමිෂ සුඛයක් වුණත් අපි දුක් වශයෙන් බලන්න කොහොමද? ඒකයි මගේ ප්‍රශ්නේ.
ඔව් දැන් මේ නිරාමිෂ සුඛයටත් අපි ඇලුනොතින් වෙන්නේ මොකද කියන එකනේ ඔය කියන්නේ. අපි නිරාමිෂ සුඛයටත් අපි ඇලිලා හිටියොතින් එහෙම කවුරු හරි යන්න කියනවද යන්න වෙනවද ඒක නිසා මට දුක ඇති වෙනවා. එතකොට මෙතෙන්දි බලන්න ඕනේ මේ තණ්හාව නිසා නිරාමිෂ වුණත් නිරාමිෂේ කාරකට වඩා බොහෝම හොඳයි. ඒ කොච්චර හොඳ වුණත් මම ඒකට ඇලුනොතින් මට මේකෙන් ගැලවෙන්න බෑ. මට දුක්ඛේම තමයි ඇති වෙන්නේ. එතකොට ඒක තේරුම් ගැනීම තමයි වැදගත් වෙන්නේ. තමන් තේරුම් ගන්න ඕනේ මගේ මේ තණ්හාව නිසා මම මේ එතනින් තේරම කල්පනා කරන්න මේක බොහොම හොඳයි අරකට වැඩි. ඒක අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ. සබයතන විභංග සූත්‍රයේ තථාගතයන් වහන්සේ පෙන්නන්නේ ඒකයි. අපි මේ ගෘහස්ථිතව තියෙන අපි මේ වේදනාවට වඩා මේ නිර්ආමිස වූ දේ බොහොම හොඳයි. එතකොට මම මේ නිර්ආමිසව මම මේක අහගෙන ඉන්නවා. මට ඡන්දය තියෙනවා, කැමැත්ත තියෙනවා. නමුත් මේක පවත්තන්නට බෑ. මේක මේ දුක්ඛේම කොටසක්. ඉතින් මේ ඔය ප්‍රශ්නෙමනේ තියෙන්නේ. ඉතින් ඔය දැන් ඔය විදිහට බැලුවාම බලන්නකෝ. ඉතින් අපි කෙනෙක් මේ ධානය ඵල ලබලා ඉතින් අපි දු තුන්වෙනි ධානය තලයේ ගිහිල්ලා ඉපදිලා ඉන්නවා කියලා. ඉතින් මේ සුඛේමනේ. ඉතින් සුඛේ කවදා හරි ඉවර වෙලා ඉතින් අන්තිමට ආපහු ඉතින් අපායේ වැඩි දිනෙක ඉපදෙන්නේ අපායේ කියන එකනේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට කොච්චර දුකක් ඇද්ද ඒගොල්ලන්ට? බොහොම කාලයක් සුඛේ ඉඳගෙන ගිහිල්ලා එකපාරටම අනේ දුකට වැටුණා. මේක තමයි ස්වභාවය. කොතන ගියත් ওই ප්‍රශ්නේ තියෙනවා. එතකොට තථාගතයන් වහන්සේ පෙන්වන්නේ දුක් වෙවි ඉන්න එපා, සුඛයට යන්න. සුඛයට ගිහිල්ලා එතකොට නිර්ආමිස සුඛේ විදිහට ගිහිල්ලා ඒ සුඛයෙන් ඉන්න එපා, උපේක්ඛාවට යන්න. උපේක්ඛාවට ගිහිල්ලා නිකන් ඉන්න එපා, ඒක සංඥා උපේක්ඛාවකට යන්න. ආකාසෝ අනන්තවා කියලා මේ නිකින් දිකටම දිකින් ගිහිල්ලා නිරෝධ සමාපත්තිය වෙනකම්ම යන්න. නිරෝධ සමාපත්තිය වෙනකම්ම මනස ගෙනිහිලා ඊට පස්සේ කල්පනා කරනවා මේකත් සකස් කරපු දෙයක්. ඒ තරම් උතුම් දෙයක් මේ සකස් කරපු දෙයක් කියන එක කල්පනා කරන අන්න එතෙන්දී තමයි ඇත්තටම මේ නිවන කියන එකට යන්නේ. මේ ඒක ඒ කියන්නේ මොකක්වත් සකස් වෙන්නේ නැතුව බවායවා විභවායවා නාභි සංචේතේති නාභි සංකරුන්ති. කිසිම දෙයක් සඳහා ඒ චේතනාව කරන්නේ නැහැ. සකස් කිරීමක් කරන්නේ නැහැ. එහෙම ඉඳීමෙන් තමයි යා ඒ නිවන යන්නේ. ඉතින් ඒ දක්වා ගමන් කරන්න. ඉතින් ඒ දක්වා යනකම් ඉතින් මේ දුක්ඛය පවතින්නේ. නොඇලීමෙන් තමයි ඉතින් කරගන්න පුළුවන්.
තෙරුවන් සරණයි.
තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
අනේ ડોක්ටර් සමා වෙන්න මට මේ ડોක්ටර් මේ කමනිට කතා කරනකොට මේ භාවිත කාය ගැන මට මේ හිතට ආවා. මට ඉතින් මේක අහන්න නැතුව තිබ්බනම් මම ඉතින් මුළු රැම ඔක හිතන පටන් ගන්නේ. මේ ડોක්ටර් සෝවාන් වෙන තත්ත්වයට ආපු කෙනෙකුට එතකොට ඒකෙන් රාගය දේශය තියෙන නිසා භාවිත කාය කියන එක තියෙනද ડોක්ටර්? නැත්නම් ඒගොල්ලෝ ඒක අයින් කරලා සම්පූර්ණයෙන් ඒකයි කියන්නේ භාවිත කාය කියන එක එයාට තියෙනව නේද ડોක්ටර් කියනක මට නිකන් කෙනෙකුට හිතට ආවා මේක මෙසෝවන් වෙච්ච කෙනෙක් භාවිත කාය හරියටම පුරුදු කරලා නැහැ නේද කියන එක.
නෑ පුරුදු කරලා නැහැ. භාවිත කාය කියන එක හරියටම පුරුදු කරපු පුද්ගලයා රහත්. එතකන් අනිත් අය හැමෝම ඒ ප්‍රමාණයට. දැන් ඕගොල්ලෝ කල්පනා කරන්න, දැන් භාවනා කරන ඔය ඕගොල්ලෝ වගේ අය මේ සමාජයේ නරකට හැසිරෙන මිනිස්සුත් එක්ක ගත්තාම ඕගොල්ලන්ට මෙනේ මගේ නම් භාවිත කාය තියෙනවා. අර මිනිස්සුත් එක්ක බැලුවාම අරය සත්තු මරනවා, හොරකම් කරනවා, කාමයේ වර්ධව හැසිරෙනවා, මගේ මේව නැති කියලා කල්පනා කරාම සාපේක්ෂව පෙනේ මගේ මේ විදිහට මේ හොඳ ගතිගුණයක් තියෙනවා, මගේ මේ භාවිත කාය මේ තත්ත්වයට තියෙනවා කියලා. තර සෝවාන් ඵලලාභියාගේ තේ භාවිත කාය ඒ ඔය කියන සාමාන්‍ය ඵලය නොලබපු පුද්ගලයෙකුට වඩා ඒ පුද්ගලයාගේ ඒක තියෙනවා. සකුදාගාමියාගේ ඊට වඩා හොඳට තියෙනවා. අනාගාමියාගේ ඊටත් වඩා හොඳට තියෙනවා. නමුත් එක්කෙනෙක්වත් සම්පූර්ණ කළේ නැහැ භාවිත කාය කියන එක. ඒ අය යම් යම් ප්‍රමාණයකට ඒකේ தත්ත්වය පවත්තුනවා. මෙතන ඊට පස්සේ ඒ සම්පූර්ණයෙන්ම ඒක නැති වෙලා යන්නේ හරියටම පවත්තන්නේ. ඒ රහත් වුණා. බලන්න තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අර ඒ ඇති වෙනකොට මේ චතුරාර්ය සත්‍ය මේ ආර්ය අෂ්ටාංග මාර්ගය මේක වැඩි යුතුය කියලා කල්පනා කළා. එතකොට වැඩි යුතුය කියලා ඊට පස්සේ මේක වඩන ලද්දේය කියන එක ඒක මේ දැනගත්තා. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ මේක වඩලා තියෙනවායි කියලා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මේ භාවිත කාය කියන එක ඉතින් බලන්න බුදුහා මේ බෝසතාණන් වහන්සේ ඉතින් මේ බුද්ධත්වයට පත් වෙන්න පෙර ඉඳන්ම මේ ප්‍රාණඝාතය අදින්නා දානි ඒවා කොහොමද අයින් කරගෙන ගිහිල්ලා ඉතින් ඒ භාවනා කරන ඒ தත්ත්වයේ අන්තිම ඒ මොහොත වෙනකොට ඒක කොහොම ඒක සම්පූර්ණ වෙලා ඉවරයි. ඉතින් අන්න ඒ විදිහට ඒ බුද්ධත්වයට ගිය වගේ මේව තියාගෙන මේ කඩාගෙන මේක කරන්න බෑ. ඒක පුළුවන් තරම් අපි අයින් කරගෙන යන්න ඕනි. ඉතින් ඒක පවත්වාගෙන ගිහිල්ලා ඉතින් ඒක මට්ටම් තියෙනවා. ඒ මට්ටම අනුව තමයි ඉතින් ඒක සිද්ධ වෙන්නේ. සම්පූර්ණ කරපු බුද්ධලයා තමයි රහතන් වහන්සේ.
ડોક્ટર ලලිත් මම ප්‍රශ්නයක් අහනවා ඇහෙනවද දන්නේ?
ඇහෙනවා.
ડોક્ટર ලලිත් මම අද ධර්මදේශනාවක් ආවා මේ භාවනා ඉවරල යන ගම කායකේදී ඒකේ ස්වාමීන් වහන්සේ කියනවා මේ බයිද්ද අජත්ත බයිද්ද කියන එක විස්තර කරේ. බයිද්ද කියන්නේ තමන්ගේම වේදනාවක් ඒක තමන්ගේ නොවන විදිහට බලන එක කියලා. ඒ ඕන දෙයක් අජත්ත කියන්නේ තමන් ඇතුලෙන් ඇතුලේ තියෙන දේවල් තමන්ගේ විදිහට බලන එකයි බාහිර කෙනෙක් ඇතුලේම තියෙන දේවල් තමන්ගේ තමන් නමන් නොවන විදිහට බලන එකයි කියලා ඒක හරිද කියලා
මෙහෙම ඕක අපිට හරි කියලා කියන්න නම් බෑ හැබැයි ඕක කොයි එකද කියන එක හරියට විස්තර කරපු දෙයක් ඇත්තේ නැහැ දැන් අභිධර්ම පිටකේ නම් පෙන්නනවා බාහිදා කියන එක ගත්තාම මේ ඒ කියන්නේ බාහිර පෙර පුද්ගලයන් මේ වෙන පුද්ගලයන්ගේ බාහිර පුද්ගලයන්ගේ තියෙන දෙයි කියලා. ඒතර බාහිර පුද්ගලයන්ගේ තියෙන වේදනාවක් කියන්නේ ඒ බාහිර පුද්ගලයාගේ වේදනාව. ඒතර බාහිර පුද්ගලයාගේ වේදනාව දකින්න පුළුවන් වෙන්නේ මේ අර ටෙලිපති. ඒ කියන්නේ අර ප්‍රඥා මනස දියුණු කළා අර මේවා භාවය හොඳට තියෙනවා නම් ඒ පුද්ගලයාට පුළුවන් අර යගේ වේදනාව මොනවද කියන එක දකින්න. ඉතින් මේ தත්ත්වයට මේ පෙන්න පුතන් තියෙනවා. ඉතින් මේ මොකද බුදුහාමුදුරු දේශනා කරන්නේ මහණෙනි මෙන්න මේ මේවා දිනු කරපු එක්කෙනා එයා ඒගලන්ට කිව්වේ බුදුහාමුදුරු ගැන බලන්න කියලා. බුදුහාමුදුරුවන්ගේ සිතේ මෙන්න මේවා තියනවද නැද්ද කියලා ඒ පුද්ගලයා මට මතක නැහැ ඒ සූත්‍ර දේශනාව මේ බලන්නේ කිව්ව චිත්තේ. බුදුහාමුදුරුවන්ගේ චිත්තේ බලන්නේ කිව්ව ඒගොල්ලන්ට. ඒක කොහොමද කියන එක. ඒකේ ඒ මොනාකාරයේද කියන එක. ඒ වගේ ඒ පුළුදු කරපු එක්කෙනා අනිත් අය බලන්නේ කියන එකයි මේ තථාගතයන් වහන්සේ කිව්වේ. ඒකට සතර සතිපට්ඨානිය ගත්තාම සතර සතිපට්ඨානිය හරි ගැඹුරුයි. මොකද මේකේ මේ එක මේ අපි සාමාන්‍ය පුද්ගලයන්ට විතරක් නෙමෙයිනේ. ඒක විශේෂයෙන්ම ගත්තාම මේ සාමාන්‍ය පුද්ගලයා වුණ සෝවාන් ඵලයේ සෝවාන් මාර්ගයේ ඒ වගේ தත්ත්වයට පත් වෙනවා. සෝවාන් මාර්ගයේ පත්ච්ච පුද්ගලයාත් ඒ සතර සතිපට්ඨානියමයි වඩන්නේ. ඉතින් අනාගාමියත් ඕකමයි වඩන්නේ. ඉතින් ගත්තාම අන්තිමට රහතන් වහන්සේ පවත්තන්නේ ඕකමයි. එතකොට ඒක ඒ ඔක්කොම පුද්ගලයන්ට තමයි මේ ධර්මීය තියෙන්නේ. එතකොට අර දියුණු කරපු පුද්ගලයාට අර අනිත් කෙනෙක්ගේ සිත බලලා ඒක කියන්න පුළුවන්. ඉතින් ඒක ගැන මේ පැටලෙන්නේ නැතුව ඕවාගේ ධර්මයන් ගැන වැඩි හොයන්න යන්න එපා. අනිත් අයගේ දේ අපිට පේනවනේ සාමාන්‍යයෙන්. දැන් තමන්ගේ දේ තමන්ට හොඳට පේනවා මට මෙන්න මේ දුක තියෙනවා කියල. ඒ වගේම ඉතින් අපි කැන්සර් හරි මොනවාරි හැදිලා තියෙන මිනිස්සේ ඉතින් මූණ දිහා බැලුවාම අපිට පේනවා මේ මිනිස්සයා දුකේ ඉන්නේ කියන එක. ඉතින් මේ தත්ත්වය අපි ඇති කරගන්නවා මිසක් හරියටම අර තමන්ට අනින්ගේ චිත්තය බලන්න බැරි නම් ඉතින් මේ වේදනාවන් බලන්න යන්න ඕනේ නැහැ. ඕවාගේ ඉතින් ප්‍රශ්න තියෙන තැන් අපි ගැටලුවක් ඇතිද ගෙනියන්න ඕනෙත් නැහැ. මොකද තමන්ට හොඳටම තේරෙනවා තමන්ට මේ දේ තියෙනවායි කියලා. අනිත් අයට නැති වුණත් මට තියෙන බව මම දන්නවා නම් මේක ඇති තේරුම් ගන්න. අනිත්‍යගෙත් තියෙන ආපෝ තේජෝ වායු පටවි මගෙත් තියෙන ආපෝ තේජෝ වායු පටවි මේ විදිහට කල්පනා කරාම ඉවරයි.
ඔය වගේ දුකක් තමන්ගේ ශරීරයේ තියෙන වෙලාවට ඒක තමන්ගේ නෙවෙන විදිහට බලනකොටත් ඒකේ එතකොට එතන ඇලිමක් ගැටීමක් නැති වෙන තත්ත්වයක් ඇති වෙනව නේද?
තමන්ගේ
ශාරීරික වේදනාවක් ඒක තමන්ගේ නොවන විදිහට ඒ කියන්නේ නිකන් වේදනාවක් විතරක් කියලා බලන එක.
ඔව් ඔව් එතකොට ඒක ටිකක් ඉහළට හිතන්නත් පුළුවන් නේද? මගේ මේක වේදනාවක් විතරයි මේක. ඒ කියන්නේ මේක සකස් කරපු අර්ථය. සකස් කරපු දෙයක් කියන එක මේක මගේ කතාවක් ඇත්තේ නෑ. මේක මේ ස්පර්ශයේ හේතු කොටගෙන මටත් අනිත් අයටත් හැමෝටම මේ විදිහට මේ වේදනාව ලැබෙනවා කියන එක බලවන්න හරි. එහෙමයි. පොඩක් ඒක ලොකේ.
හොඳයි.
එහෙමනම් මම හිතන්නේ අපි වෙලාව අවසන් වෙගෙන යනවා. මේ අපි අද සාකච්ඡාව නවත්තමු. ඊළඟ සුමානෙට මම කල්පනා කරා මදුපිණ්ඩික සූත්‍රය සාකච්ඡා කරමු කියලා. මජ්ක්‍ධිම නිකායේ 18 වෙනි සූත්‍රය.
ඒක හොඳයි දැක්කම. මට මේ ඕනකම තිබිලා මම විකසිත හිතුව සාකච්ඡා කරනවා හොඳයි.
ආ හොඳයි. හොඳයි එහෙනම් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ඩොක්ටර්.
තෙරුවන් සරණයි ඩොක්ටර්.